මධ්‍යස්ථානයේ විසින් සංවිධානය කරන ලද සුසංහිත වැඩසටහන් මාලාවේ පස්වන වැඩසටහනට ඔබ සැවම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. අද වැඩසටහන ඉතාමත් සුවිශේෂී වැඩසටහනක්. කියලා මට හිතෙනවා. මම එහෙම කියන්න හේතුව හරි අපූර්ව මාතෘකාවක් තමයි අපි තෝරාගෙන තියෙන්නේ. මේ වැඩසටහන් මාලාව පුරාවටම නිල්ලම්බ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ විසින් මේ සංවිධානය කිරීමේදී දරන මහඟු උත්සාහයට පුණ්‍යානුමෝදනා ඉටු කරන අතරම අදත් සුපුරුදු පරිදි අපේ කල්‍යාණ මිත්‍ර පුණ්‍යසාත ගමගේ අපි ගුරුතුමාණන් සහ සුවිශේෂී ආරාධිත දේශකයාණන් වහන්සේ නමක් අද වැඩම කර සිටිනවා. හොඳයි, අපේ කතාව අපි පටන් ගමු. මේ කතාව පටන් ගන්න කලින් මම චූටි කතාවක් කියන්න ඕනේ කියලා හිතුණා. බොහොම කාලයකට කලින් එක්තරා රජ කෙනෙක් කැලේ මැද්දේ යනවා දඩේනේ. මේ යන අතරේ රජතුමා අතරමං වෙනවා. රජතුමා අතරමං වුණාම රජතුමාට ඇහෙනවා මේ ගිරවෙක් කෑ ගහනවා. කෑ ගහලා කියනවා, අල්ලපියව් ඔන්න හොරෙක්, අල්ලපියව් අල්ලපියව් කියලා. දැන් මේ රජතුමා එතනින් බොහොම බයෙන් එතනින් ඉවත් වෙලා යනවා. ඒ ඉවත් වෙලා ගියාපුවාම නැවත රජතුමාට ඇහෙනවා තවත් ගිරවෙක් කෑ ගහනවා. සිංහත ඔබට තිබහද කරුණාකර ඇවිත් ඉඳගන්න, පැන් පානය කරන්න, තාපසතුමා පැමිණේතුරු ඉඳගෙන ඉන්න, මෙන්න මේ විදිහට බොහොම ආදරබර විදියට කතා කරනවා. රජතුමාට හරි ප්‍රශ්නයක්. රජතුමා තීරණය කරනවා තාපසතුමා එනකල් ඉන්න ඕනේ කියලා. තාපසතුමා ආපුවාම රජතුමා අහන ප්‍රශ්නයක්, මොකද මේ එකම ජාතිය ගිරව් දෙන්නේ දෙවිදියකට කතා කරේ. තාපසතුමා කියනවා, ගිරව් දෙන්න අයියා මල්ලි එකම තැන තමයි හිටියේ. සුලි කුණාටුවකට අහුවෙලා දෙන්න තැන් දෙකකට ගියා. මගේ ගාවට ආපු ගිරවා මං කතා කරන විදියට කතා කරනවා. අර හොර දෙදුවන් කීප දෙනෙක් ඉන්නවා, එයා ගාවට ගිය ගිරවා ඒ විදියට තමයි කතා කරන්නේ. මේක තමයි වෙනස. දැන් මේ කතාව ඔබ අප හැවම කුඩා කාලයේ සිට අද දක්වා අහලා තියෙනවා, තවමත් අහනවා. මේ කතාව බොහොම හරබර කතාවක් වගේම අස්සන කතාවක් වගේම අපේ ජීවිතයට බොහෝ ජාති එකතු කරගන්න තියෙනවා. ඇයි මම මේ කතාව කිව්වේ? මං හිතන්නේ මේ කතාව අපි දන්න කතාවක් වුණාට මේ අපේ මාතෘකාවට කිසියම් ආකාරයක අත්වලක් වේවි කියලා හිතපු නිසායි මම මේ කතාව කිව්වේ. අද මාතෘකාව ජනවහරේ ඇති කමටහන. ඉතින් මේකත් කමටහනක්ද? මේ කතාව තුළ අපිට කමටහනක් තියෙනවද? ඔබ අප හැවම නිල්ලම්බට ආදරය කරන නිසා අපි කමටහන් ගැන අහලා තියෙනවා. අපි ගුරුතුමන් සමග වැඩ කිරීමේදී සමහරට නොදැනුවත්වම අපිට කමටහන් ලබා දෙනවත් ඇති. ඉතින් මෙන්න මේ මාතෘකාව ගැන කතා කරන්න අපි ඉතාමත් සුවිශේෂී පුද්ගලයෙක්, එහෙම නැත්නම් අපදායකෙක් අපි ආරාධනා කරා මේ වැඩසටහන සඳහා. ජනවහරේ කමටහන් ගැන අපිත් එක්ක දොඩමළු වෙන්න අපි ආරාධනා කරා යවදුනපුර විශ්වවිද්‍යාලයේ මානව හා සමාජීය විද්‍යා, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සිංහල හා ජන සංවේදන අධ්‍යනාංශයේ ආචාර්ය පූජ්‍ය නාවලපිටියේ අනුරාධා සුදම්මිකා මෙහෙණිවහන්සේ. ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා ඔබ වහන්සේව. මම කැමති මේ මාතෘකාව ගැන මූලික හැඳින්වීමක් කරලම අපි කතා බහට ආරම්භ කරමු. මොනවද මේ ජනවාහරේ කමටහන් කියන එකකින් අදහස් කරන්නේ?
ඍජුවම ප්‍රශ්නය මටද ඉදිරිපත් කළේ වෛද්‍යතුමනි? මාව ඇහෙන්නද? තෙරුවන් සරණයි හැම දෙනාටම. කල්‍යාණ මිත්‍රවරුනි, ඇත්තටම මේ වැඩසටහනට මට ආරාධනා කළේ නිලඹ භාවන මධ්‍යස්ථානයේ උපදේශකතුමන් උපුල් නිශාන්ත ගම්ගේ අපේ කල්‍යාණ මිත්‍රතුමන්. ඒ වගේම ඊයේ දවසේ මට අපේ වෛද්‍ය මිත්‍රි හේරත් මැතිතුමත් කතා කළා. එතුමත් අගට කිව්වා ඔබතුමියත් කල්‍යාණ මිත්‍රවරියක් කියලා. ඉතින් අපේ භාවනා වැඩසටහන් හැම එකකටම සම්බන්ධ වෙන යම් කෙනෙක් ඉන්නවනම් අපි හිත හදාගන්න වැඩපිළිවෙල ගැන තමයි සාකච්ඡා කරන්නේ, සංනිවේදනය කරන්නේ. ඒ නිසා හැම දෙනාම කල්‍යාණ මිත්‍රෝ විදිහට තමයි මම සැලකන්නේ. ඒ නිසා අද දවසෙත් මේ වැඩසටහනට සහ සම්බන්ධ වෙන සියලු දෙනාම කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ගති පුහුණු කරන පිරිසක් විදිහට තමයි මම ආමන්ත්‍රණය කරන්න කැමති. ඒ නිසා පින්වත්නි කියන එක ධර්ම දේශනාවලදී භාවිත කරන ආමන්ත්‍රණ පදයක්. පින්වන්තයි අපි හරියට. ඇත්තටම පින නැත්නම් මේ බණ අහන්න හිතෙන්නේ නැහැ. ධර්මය සාකච්ඡා කරන්න හිතෙන්නේ නැහැ. අර ගිරවුන්ගේ කතාව වගේ ඒ අපිට මුණ ගැහෙන පිරිසක් අපේ පිනට ලැබෙන අය වෙන්න ඇති. එහිඳ බුද්ධ දේශනාවකම තියෙනවා පතිරූප දේශ වාසෝච පුබ්බේජකත් පුඤ්ඤතා කියලා. සුදුසු ප්‍රදේශයක වාසය කරන්නට අපිට මේ කලපින් බලපානවා. ඒ පෙර කරන ලද පින් මංගල කාරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මේ ලංකාවේ අපි ඉපදිලා ඉඳීමම පූර්ව පුත පුණ්‍ය කර්මයක ලක්ෂණයක් හේතුවක් වෙන්න ඇති කියලා හිතෙනවා. ඒ වගේම අද දවසේ මේ දේශනීය කරන එකත් හරිම අභියෝගයක් විදිහට මම හිතන්නේ. ඒකත් කමඨහන් කියන්නේ මොනවද කියලා ජනවාරි කමඨහන් මම ඊට කලින් මේ කාරණේ කියන්න ඕන. දැන් මට කිසිවෙක් පේන්නේ නැහැ. අපේ මිත්‍රි හේරත් මහත්මයා පේනවා පුංචි අඟලක පින්තූරයක්. මම හිතන්නේ හේරත් මැතිණිය පේනවා අඟලක පින්තූරයක්. මාවත් ඔබට පේන්නේ අඟලක පින්තූරයක් වෙන්න ඇති. ඉතින් මේ ඔඩියන්ස් එකක් නැතුව ප්‍රේක්ෂක පිරිසක් ශ්‍රාවක පිරිසක් පේන්නේ නැතුව ධර්ම දේශනා කරනවා කියන එක සාකච්ඡා කරනවා කියන එක හරිම දුෂ්කර ක්‍රියාවක් කියලා මට හිතෙන්නේ. ගුවන් විදුලි ධර්ම දේශනාවක් වගේ. ගුවන් විදුලි ධර්ම දේශනා කරද්දී කවුරුවත් නැහැ. ඉතින් අපි හිත කතා කරන්නේ. හැබැයි අපි සාමාන්‍ය ව්‍යවහාරයේ ධර්ම දේශනා කරද්දී ඒ ඉන්න පිරිස දිහා බලනවා. විවිධ මට්ටමේ පිරිස. උගත්කම වෙනස්, දැනුම් මට්ටම් වෙනස්, ඊළඟට දුප්පත් පොහොසත්කම් සමහරලාට වෙනස්. ඒ නිසා ඒගොල්ලන්ගේ අවංක හැඟීම් ප්‍රකාශන අපි මූණ දිහා බලලා ඒ සංවේදනේ වාචිකාවාචික සංවේදනේ අපි වචනයක්වත් කතා නොකර හැබැයි සංවේදනය කරනවා. දෙයක් සංවේදනය කරනවා. හැබැයි කතා කළත් අපි සංවේදනය කරනවා. මේ සංනිවේදනයේ උපරි කොටසක් තමයි ධර්මය කියලා කියන්නේ. ධර්ම සංනිවේදනය. ඒ නිසා මෙත්සිරි මැතිතුමනි ඔහොම ඉන්න මට එහෙම මම ඒ දිහා බලාගෙන ධර්ම සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. එහෙම නැති වුණොත් මට මේ හරි අපහසු වෙයි බණ කියන්නේ. මේ සාකච්ඡාව කරන්නේ මම මාතෘකාවක් දුන්න ජනවහරේ කමඨහන් කියලා. ඉතින් ජනවහර කියන එක ඇත්තටම අපේ සමාජයට ඇවිල්ලා තින්නේ සාමාන්‍ය මිනිස්සු අතරේ විවහාරය භාවිතය කියන එක. ඉතින් ඒක රජවරු මැති ඇමතිවරු ඒ රාජකීය නිලධාරීන් විදග්ධ පිරිසක් විදිහටත් සැලකනවා. ඒ ඇරුණාම ඒ සාමාන්‍ය මිනිස්සු අතරේ විවහාරයේ තියෙන දේ තමයි ජනවහර කියලා කියන්නේ. ඒ සාමාන්‍ය ජනයා අතර තියෙන කතා බහ හැසිරීම් රටාව, ඊළඟට ඒ අයගේ ජන නාට්‍ය, ජන කලා, ජන ගී, ජන කවි, මේ හැමදේම ජන ශ්‍රුති කියලා අපි තව වචනේ භාවිත කරනවා. මේ බෞද්ධ සංස්කෘතිය හා බැඳිලා ක්‍රමයෙන් පරිණාමය වුණු ආකාරය තමයි ජනවහරේ අදට අපි කතා කරන්න තියෙන්නේ. ඉතින් කමඨහන් කියලා කියන්නේ කර්මස්ථාන. මොනවා හරි අපේ හිත හදාගන්න වැඩපිළිවෙල, හිත හදාගන්න උපදේශන, හිත හදාගන්න අපිට වඩාත් සමීප දේවල්, මම හිතන්නේ මොනවා හරි ගැටලු තියෙනවා නම් අපේ උපදේශකතුමා සම්බන්ධ කරගන්න විවිධ මා කියන දේවල් වල තව වඩාත් පැහැදිලි කිරීම කරගන්න අවශ්‍ය නම් ඉතින් ඒ නිසා ඔබතුමා හොඳ ප්‍රවේශයක් ගත්තා ඒ ගිරව් දෙන්නගේ කතාවේ සත්‍ය කුම්භ ජාතකේ අපිට ජාතක කතා ඉස්සර අපි එහෙම අහනවා පුංචි ළමයින්ට ජාතක කතා කියලා දෙනවා ඒගොල්ලෝ කතන්දර අහනවා කතන්දර අහගෙන ඉන්න පුංචි ළමයි ගොඩක් කැමති ඒ නිසා ඒගොල්ලොන්ට සත්තුන්ට ආදරය කරන්න උගන්වපු විදිහ තමයි මේ ජාතක කතාවල තියෙන සත්ව කතා කියලා දෙන එක. දැන් ඒ සත්‍ය කුම්භ ජාතකයෙන් පොඩි උපදේශයක් දෙනවා අපිට ඇසුරට ලැබෙන අයගේ හැසිරීම ක්‍රියාකාරකම් කතා බහ සිතුම් පැතුම් අපිට බෝ වෙනවා අපිට පුහුණු වෙනවා අපිට පුරුදු වෙනවා ඒ නිසා තමයි හොඳ තැනට වැටුණ තාපසයාගේ ළඟට වැටුණ ගිරව හොඳ විදිහට කතා කරන්න සොරුන්ගේ කණ්ඩායමට වැටුණු ගිරව නපුරු වචන කියලා අපි අකමැති වචන අපි අහන්න අකමැති කවුරුත් මං හිතන්නේ දැඩි වචන රිදෙන වචන පරුෂ කියන්නේ රළු වචන අහන්න අකමැතිනේ එහෙම මේ වචන භාවිතය වෙනස් වෙනවා ඒ වගේම එකක් තමයි මේ හාව සම්බන්ධ කතාව හාව කියන්නේ හරි අහිංසක සත්‍ය අපි හුඟක් දෙනෙක් මං හිතන්නේ හාවුන්ට කැමති හාවෙක් හදන්න උනොත් අපි ආදරෙන් ඒ සතා හදයි එයා හරි හුරතල් එහෙම මේ බබා හරි හුරතල් අම්මා කෙනෙක්ට බබෙක් ඉපදුනහම මම පටන් ගන්න හිතපු තැනින් නෙමෙයි පටන් ගන්න එහෙම තමයි ධර්මය මේ හිතන තැන වෙනස් වෙනවා ඉතින් සසජාතිකයෙන් අපිට කියලා දෙන්නේ මේ දානේ යානිසංස ඉතින් මේ ශක්‍ර දෙවියෝ හිතුව මේ දානේ මේ බෝධිසත්ව හාව ඇත්තටම දානේ දෙන්න පුළුවන් දෙයට කියලා හිතලා මෙයා තෝරගන්න හොයාගන්න විමසන්න ශක්‍ර දෙවියෝ වෙන වේශයක් මවාගෙන ආවා හාව ළඟට ඉතින් ඔය සසජාතක කාව්‍යේ තියෙන තම මස්නි පුස්නාලෙන් කියලා මගේ මේ ශරීරය ඇඟ මස් දන් දෙනවා කියලා ඇඟමස් දන් දෙන්නේ නිකම්ම පැන්නේ නැහැ ගිනි ගොඩට. ඇඟේ ඉන්න සත්තු ටික තව පොඩි සත්තු ඉන්නවා නම් ඒගොල්ලෝ මේකට ඇවිත් නැහැ. ඒගොල්ලෝ හොඳට මේ ඇඟ ගසල පුංචි සතෙක්වත් නැති වෙන ගසල තමයි ගින්නට පැන්නේ කියලා. එතකොට මේ දානේ කොයිතරම් මේ පරිත්‍යාගශීලී හැඟීමක් තිබුණත් අපි පරමත්ත පාරමී කියලා අවසාන වශයෙන් ජීවිත පරිත්‍යාගය ගැන කියද්දි ඒ ජීවිත පරිත්‍යාගයක් කරන්න තරම් උසස් හිතක් තිබුණා ඒ බෝධිසත්ව හා වගේ ඒ රූපේ ගෙනියලා අර සිව්මලි හඳේ ඇඳ කියලා කියන්නේ. ඒක හඳ කියන අම්මල බබාල නලවනකොට හඳ පෙන්නනවා. හඳේ ලස්සන පෙන්නනවා. හඳ වගේ කියනවා. මූණ හඳ වගේ කියනවා. ඉතින් පස්සේ කාලේ බබා ටිකක් ලොකු වෙලා වැඩි හිටි කෙනෙක් බවට පත් වෙනකොට අම්මා හඳ වගේ කියලා කියනවා. බබාට ඒ සිවුමැලිකම අනික් පැත්තට ඒ දරුවට අම්මා ගැන හැඟීමක් ඇති කරන්න තමයි මේ සංකල්පය ගෙනාවේ. මේම ජනවාරි. හැබැයි අපි විද්‍යාත්මකව ඒක බැලුවොත් ওই සංකල්පේ අපි වැරදි විදිහට වටහා ගන්න මේක තියෙන පාස් මේ තියෙන කඳු මේ ආවට එහෙම බැලුවොත් අපිට අර సౌందర్య පක්ෂයේ විඳින්න බැරි වෙනවා. ඉතින් ඒ సౌందర్యාත්මක කාරණා එක හිත හදන වැඩපිළිවෙලක් මට සිලිටි කරන හිත සෞම්‍ය කරන වැඩපිළිවෙලක් තමයි ජනබහරේ තිබිලා තියෙන්නේ. ඉතින් ඒ ජාතක කතාව කියලා වගේ මම මේ කාරණේ කියන්න ඕන. ඇත්තටම මම කවම කවදාවත් හිතලා තිබුණේ නැහැ මේ තාක්ෂණ මේ දියුණුවත් එක්ක මෙහෙම දේශනයක් කරන්න. මට කවදාවත් මේ මම ඉගෙන ගන්න කාලේ මට ජංගම දුරකථනයක්වත් තිබුණේ නැහැ. ඉතින් ඒක තියෙන එක්කෙනෙක් හම්බ වුණොත් එහෙනම් ඒක ලොකු වැඩක් වගේ තමයි මට තේරුන්නේ. ඊළඟට මේ කම්පියුටර් එකක් මට තිබුණේ නැහැ. ඉතින් කම්පියුටර් එකේ කවුරු හරි වේගෙන් මෙහෙම ටයිප් කරනකොට මට කොහොමද පුළුවන් වේද පරිවේද ඔහොම ප්‍රශ්නයක් තිබුණා. ඉතින් අන්තිමට ඒකට අපි හුරු වෙලා දැන් මේ තාක්ෂණයන් මේ කොවිඩ් නොඑන්න කවදාවත් මෙහෙම කරන්නේ නැති වෙයි කියලා මට හිතෙනවා. ඔන්ලයින් ඉගෙන ගන්න රටාවල් තිබුණා. හැබැයි ඒක ලංකාවට මේ තරම් ඉක්මනින් මම වචනයක් පාවිච්චි කළා බෝ වෙනවා කියලා. ඉක්මනින් ව්‍යාප්ත වෙයි කියලා හිතලා තිබුණේ නැහැ. හැබැයි අපිට කොවිඩ් දුන්න ධනාත්මක දෙයක් තමයි මේ තාක්ෂණයේ එක දැන් නිලඹ පිරිසක් එහෙ ඉන්නවා. මෙත්සිරි සිල්වා හේරත් මහත්මියලා පෙරදෙනී ඇති. තව පිරිස රටවටේ ඇති. අපිත් මේ කොහෙදෝ ඉඳලා සම්බන්ධ වෙනවා. මේ විවිධ කණ්ඩායම එකතු කරගෙන ධර්ම සාකච්ඡා කරන්න, ධර්මය අහන්න, යහපත් දේවල් කතා කරන්න ලැබුණ sannivedana මෙවලමක් විදිහට මේ කොවිඩ් 19 අපිට දුන්න තෑග්ගක් වගේ තමයි මම මේක හිතන්නේ. ඒ ජනමහරේ ඒක විවහාරයට ආවා දැන්. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට නම් ටිකක් මැද කොටසක තමයි අපි මේ සංනිවේදනය පුහුණු වෙන්නේ සහ කරන්නේ.
හොඳයි මෑණින්
මහත්මයා. ඒක කමටහන.
බොහොම හොඳ ආරම්භයක් ලබා දුන්නා කියලා මට හිතෙනවා. දැන් ජනවහර ගැන හැඳින්වීමක් කරා. ඒ වගේම තමයි දැන් වර්තමානයේ අපි කොච්චර තාක්ෂණයේ දියුණු වෙලාද සහ ඒ තුලින් අපේ ජනවහරත් දැන් වෙනස් වීමටපත් වෙලා. දැන් මම කැමති ඔබ වහන්සේගෙන් අහන්න දැන් අපි කතා කරා දැන් ජාතක කතා කියන එක අපේ හදවතේ තියෙනවා. අපි කුඩා කාලේ ඉඳන් ඉගෙන ගත්තා. දැන් ඔබ වහන්සේ සඳහන් කර ජාතක කතා දෙකම මෙතන ඉන්න සියල්ලෝම දන්නවා. ඒ වගේම තමයි ඊට අමතරව දැන් ලාංකීය සමාජය තුල අතීතයේ ඉඳන් ආපුවාම මේ ජන කවි සහ ජනයාත් එක්ක බැඳුණු වෙනත් නිර්මාණ තුලත් මේ උපදෙස් මේ කමටහන් තිබ්බද? එහෙම නැත්නම් ඒ විදි ඒ ඒ තිබ්බනම් ඒකට උදාහරණ කීපයක් දේශනා කරන්න පුළුවන්.
ඇත්තටම මේ අපේ ලාංකේය සමාජයේ බෞද්ධ පැත්තට පරිවර්තනය වෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම වීමෙන් කියලා අපි බොහෝ දෙනෙක් දන්නවා. ඒක දන්න කාරණයක්. ඊට කලිනුත් බුදු පියාණන් වහන්සේ අපේ ලංකාවට තෙවරක් වැඩම කරලා මේ බිම පාදස්පර්ශයෙන් පිරිසුදු බවට පත් කළා කියලා ලාංකේය බුදුනුවන් විශ්වාස කරනවා. අපේ වංශ කතාවල කියවෙනවා. ඒ නිසා බුදුදහමත් ඒ වෙනකොට තියෙන්නේ නැති. නමුත් ලංකාව වෙනත් ආගම් ඇදහුව පිරිසක් හිටපු රටක්. ගස්ගල් මේ වෘක්ෂලත මේ විවිධ කඳු ඒවා වන්දනා කරපු පිරිසකට එක්වරම මේ බුදුදහම මේ ගැඹුරු දේවල් කියලා දෙන්න බැරි නිසා ඒවට වෙනස් බෞද්ධ දෘෂ්ටි කෝණයේ ආරෝපණ තමයි තියෙන්නේ. ඒ නිසා මේ වෘක්ෂ වන්දනාව, ගස් වන්දනා කරපු අයට බෝධි වන්දනාව කියලා දුන්නා. ඒ බෝධි වන්දනාව කරන්නේ බෝධි වන්දනා කරන ගාථාව කියලා දුන්නා. යස්ස මූලයේ නිසින්නෝ සබ්බාරි විජයංක. යම් කිසි වෘක්ෂ මූලයක ඉඳලා කෙනෙක් ජයග්‍රහණය කළා සබ්බාරි විජයංක. පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා. සත්ත කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. පත්තෝ සබ්බඤ්ඤුතං සර්වඥතා ඥාණයට පත් වුණාද? සියල්ල දන්නා ඥාණය ඇති කරගත්තද? වන්දේතං බෝධිපාදං. ඒ බෝධින් වහන්සේගේ පාද බෝධිපාදය කියලා කියන්නේ බෝ මුලනේ නේද? වන්දනා කරනවා කියන අදහසක් තමයි මේ ගාථාවේ තියෙන්නේ. නිසා අලුත් අදහසක් හිතට දුන්නා මේ වෘක්ෂ වන්දනාවට. ඒ නිසා දැන් බුදුහාමුදුරුවෝ කවුද කියන හැඟීම ඇති කර ගන්න ඕනේ. බුද්ධ කියලා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ ඥාන ශක්තියෙන් යහළටම පත් වුණු කෙනා. ඉතින් බුදුහාමුදුරුවන් ගැන උද්දක පාඨ අට කතාව නැත්නම් පරමත්ත ජෝතිකාව කියන පොතේ ඒ වචන විතර බුද්ධ කියන වචනයේට අර්ථකථන තියෙනවා 52ක්. බුදුහාමුදුරුවෝ ගැන අර්ථකථන අපිට දෙන්න බෑ. මං හරි අපි මොනවද දන්නේ බුදුහාමුදුරුවෝ ගැන. හිඳ මේ එහෙම කියන්න බෑ. ඒත් පස්සේ කාලේ ලියපු අටුවාවන්. ඉතින් බුදුහාමුදුරුවන්ගේ ගුණ ගැන නවයක් අපි ඉතිපිසෝ භගවා අරහං ආදී ගාථාවේ දේශනා කරන හැම තැනම තියෙන බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ රූප විලාස, වචන විලාස, ඥාන විලාස කියලා මේ විලාස තුනක් ගැන ගුරුළුගෝමි කියන පඬිවරය ධර්ම ප්‍රදීපිකාව කියන පොතේ පිටු 52ක් කියනවා. ඒතර රූප විලාස කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ වලින් සම්පූර්ණ වෙච්ච බුද්ධ ශරීරය. ඒතර බාහිර රූප సౌందර්යය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒ නරසිංහ ගාථාවල චක්කවරං කිත රත් සුපාද මේ නරසිංහ ගාථාවල බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ගැන කියන්නේ අපේ සාමාන්‍ය ජනතාවට මේක පුරුයි. මේ ගාථා පුරුදුයි. දෙවනියට බුද්ධ වචනය ගැන කියනවා රූප විලාස, දෙවෙනික වචන විලාස. හද මේ වචන විලාස කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කතා කරපු දේවල්. කතා කරපු දේවල් කොයි තරම්ද කිව්වොත් මේ ධර්මය, විනය, සූත්‍ර, අභිධර්ම කියලා බෙදිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කතා කරපු වචන. හැම විටම ඒ කතා කළ තියෙන්නේ කෙනෙක් ඉන්නා තැනින් ඉහළට ඔසවා තබන වචන. වැටෙන වචන නෙමෙයි ධනාත්මක වචන. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිහාරය තමයි දැන් මේ කෙලෙස් සහිත මිනිස්සු බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. ඒ ඉස්සරහ වාඩි වෙලා බණ ඇහුවා. හැබැයි ඒ බණ අහලා ඉවර වෙනකොට ඒගොල්ලෝ නිකෙලෙස් බවට පත් වෙනවා. ඒක තමයි ප්‍රතිහාරය. ඒ වචන විලාස ඊළඟට ඥාන විලාස. ඒ ඒ ඒ අදාළ පුද්ගලයන් ළඟදී බුදුරජාණන් වහන්සේගේ ඥානය කොයි විදිහටද භාවිත කළේ? බුද්ධ ඥාන ගැන. ඉතින් ඔබතුමා අහුවේ මේ ඒ ඒ කමඨහන් වෙනත් අය ළඟ තිබෙන. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා දුන්නු අපේ මිහිඳු මහ රහතන් වහන්සේ ළඟට අපේ ඒ කාලේ අපේ ලංකාවේ පැවිදි වෙච්ච වික්ෂුන් වහන්සේ ඊට පස්සේ අරිහත් භාවයට පත් වෙලා මේ ධර්මය තමන් ඉගෙන ගන්න ඒව ජීව පොත්වල අපි ඒවට කියනවා සීහලට්ට කතා කියලා. මේ අපිට ලේඛන සම්ප්‍රදායක් තිබ්බා. මම දැන් කමඨහන් කියන එක ටිකක් වෙනස් වෙලා ඇයිද දන්නේ නැහැ. නමුත් මේ ලේඛන සම්ප්‍රදායකට ආවා. ඉතින් ඒ ටික පරිණාමයේ වෙමින් ඇවිල්ලා ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේදී තමයි මුල් සූත්‍ර ටික ලියන්නේ. කලින් ලිව්වේ සිංහල අට කතා. ඊපස්සේ සිංහල අට කතා ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ කියලා කියන්නේ අවුරුදු 800කට විතර පස්සේ බුදු කෝෂ කියලා හාමුදුරමක් පාලියට පරිවර්තනය කරනවා. මෙහිම අපේ ත්‍රිපිටකය ලියුණා. ඒ ලියවෙන අතරේ ධර්ම සම්නිවේදනය තමයි වැඩියෙන්ම තිබුණේ. අපි බණ කියන වචනේ බණනවා කියලා කියන්නේ කතා කරනවා කියන එක. ඒ කතා කරනවා කියන එක මම චැට් බොක්ස් එකේ පණිවිඩය කියෝ ඒ නිසා නතරු වුණේ. ඉතින් මේ කතා කරනවා බණනවා කියන එක පසිකාලේ බණ කියනවා බණ ධර්මදේශනා සඳහා තමයි භාවිත වුණේ. ඉතින් ධර්මදේශනාවේදී කලේ කතා කරලා පැයක් පැයකමාර දෙකක් රැයක් පහන් වන තුරා දේශනා කරපු ඒ ධර්මය අහලා මේ අය නිකෙලස් භාවයට පත් වූච්ච මහරහතන් වහන්සේලා මහරහත් භික්ෂුණීන් භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා බොහෝ අනාගාමී ආදී මාර්ගඵලවලට පත් වූ උපාසක උපාසිකාවන් හිටපු සමාජයක් බවට පත් වුණා. ඒ නිසා ඒ අය හැම විටම ධර්මයේ මෙනෙහි කරමින් කටයුතු කරන්න පුරුදු වෙලා තිබුණා. අනුරාධපුර යුගය කියලා කියන්නේ ගොඩක් කෘෂිකාර්මික ප්‍රදේශයක්. ඒ රාජධානී වක ගොයම් වගා කරන පරිසරයක් තියෙන්නේ. ඉතින් මේ ගොයම් නෙලමින් හිටපු කාන්තාවෝ කියපු කවි අහගෙන මේ කායගත සතිය ආදී පංචස්කන්ධයේ ගැන අන්තර්ගත කාරණා ඇතුළත් කවි ගායනා කරනවා අහගෙන හිටපු භික්ෂුන් වහන්සේලා 69 රහත්තුණා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන කවුද කියන එක අපි දැනගන්න ඕන. බුද්ධ වචනය ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ඥානය ගැන යම් තරමක් දැනගත්ත නම් ඒ වගේ නොනැති වෙන්න, ඒ වගේ වචන භාවිත කරන්න, ඒ වගේ කෙනෙක් වෙන්න අපේ පිරිස් උත්සාහ කළා. පුළුවන්. එහෙම බැරි නෑ. එඳ සම්මා සම්බුද්ධ නොවුනත්, පසේ බුදුවරයන් වහන්සේ නමක් නොවුනත් අඩු තරම අරහන්ත බුද්ධ කියලා කියන්නේ ධර්මාවබෝධය ලබන්න අපේ ජනතාව උත්සාහ කළා. ඒ උත්සාහයේ ප්‍රතිඵලවල සශ්‍රීකම කාලයේ තමයි අනුරාධපුර යුගය. ඒ යුගයේ බොහෝ රහතන් වහන්සේලා වැඩ සිටියේ ඒ නිසා. ඉතින් සාමාන්‍ය ජනතාවට මේ කමඨහන් පුරු වෙලා තිබුණා. ඒ කමඨහන් කියන්නේ තමන්ට ලැබෙන දේ ධර්මානුකූලව මෙනෙහි කිරීම.
හොඳයි, මම හිතන්නේ ඉතාමත් හොඳ තැනකට ඔබ වහන්සේ ගෙනෑවා කියලා හිතනවා. මේ සාමාන්‍ය ජීවිතයේ පුද්ගලයන්ට ලැබෙන උපදෙස් තමන්ගේ වර්ධනයට ධර්මය අවබෝධ කර ගැනීමට යොදා ගන්න පුළුවන් වෙලාවක්, පුළුවන් විදිහක් තමයි මේ කමඨහන් වලින් ලැබෙන්නේ කියලා. හොඳයි, මට මතක් වෙනවා චූටි කවියක්. මේ අපි මේක හැමෝම දන්නවා. මට කවි ගායනා කරන්න නම් බෑ, කවි කියන්න පුළුවන්. මම මේක කියනවා දැන් මේ තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා, කතු කැලේ ගාලන ලියා වද දෙනවා, අපුතලේ කන්ද දැකලා බඩ දනවා, පවුකල ගුණෝ ඇදපන් අත්පුතල් යනවා. මං හිතන්නේ අපේ චැට් බොක්ස් එකේ ප්‍රශ්නයක් අහලා තිබ්බා. මෙන්න මේ විදිහට බොහොම ගැඹුරු ධර්ම කාරණා සාමාන්‍ය පුද්ගලයන්ට තේරුම් ගත හැකි විදිහට, ඔවුන්ට නිර්ණය කරගත හැකි විදිහට මං හිතන්නේ කමතහන් තුලින් සාමාන්‍ය දිනදා ජීවිතයේ තියෙන කතන්දර තුලින් අපි අහලා තියෙනවා. මං හිතන්නේ එතෙන්ට තමයි අපි ආවේ. දැන් මම හරි සතුටු වෙනවා මේ වෙලාවේ අපේ මෑණියන් එක්ක තව ඉතාමත් වැදගත් මාතෘකාවක් තියෙනවා සාකච්ඡා කරන්න. ඊට කලින් අපේ ගුරුතුමා දෙසට, අපේ කුකුල් නිශාන්ත ගුරුතුමා දෙසට හැරෙන්න. දැන් මේ ගුරුතුමනි, මට තියෙන ප්‍රශ්නයක් තමයි, දැන් අපි භාවනා කරන්න කියලා කමඨාන් ලබා ගන්න කියලා මේ සමහරට නිලඹෙන්න පුළුවන්. මට මගේ පෞද්ගලික අත්දැකීමකුත් කියන්න කැමති. මම කිව්වා මම නිලඹට යනවා මේ කියලා. එතකොට මගේ මිත්‍රයෙක් එක්ක කිව්වාම මගේ මිත්‍රයා කියනවා මේ එහෙනම් ඒ සර් ගොඩක් කමඨහන් දෙනව ඇති නේද කියලා. එතකොට මම කිව්වනේ මට නම් එහෙම මොනවා කමඨානක් දුන්නේ නැහැ. තාම මගෙත් එක්ක ගොම හිතවත් හැබැයි අනේ ඒක මට දුන්නේ නැහැනේ කියලා මට නිකන් පොඩි අමනායකයෙකුත් ඇති වුණා. අමනාපයක් මත් නෙවෙයි ඒක. හැබැයි දැන් මේ විදිහට මේ අපි මගේ මේ ප්‍රශ්නේ ටිකක් දිගයි හැබැයි. දැන් අපේ වර්තමානයේ අපි ධර්මයේ සඳහා භාවනා කිරීම සඳහා භාවනා මධ්‍යස්ථානයට යන්න ඕනි. සහ ඒට වෙනම කැපවීමක් කරන්න ඕනේ. හැබැයි අතීතයේ මට හිතෙනවා ඒ පුද්ගලයෝ ජන සමාජයේ හිටපු පුද්ගලයන් මේ කමඨහන් මේ අපේ මෑණින් වහන්සේ කියන ආකාරයට සාමාන්‍ය ජීවිතේ ලැබුණා නේද සමහර කතන්දර වලින්. අපි කියපු කතන්දර වගේ කතන්දර. ඒ නිසා මම කැමති යමක් පැහැදිලි කරගන්න. අතීතයේ සහ වර්තමානයේ අතර මේ කමඨහන් ලබා ගැනීමේදී මේ රාජකාරී මට්ටමින් ඔෆිෂියල් ලෙවල් එකකින් නැතුව අපිට කමඨහන් ලැබෙන්නේ නැති නේද?
බෙහෙවින්ම පින් වෛද්‍යතුමනි, නමස්කාර වේවා ගෞරවනීය මෙහෙණින් වහන්ස. ඔබ වහන්සේ කීවා මේ ප්‍රේක්ෂකයන් දකින් නැතුව දේශනයක් කිරීම අමාරුයි කියලා. ඉතින් මේ දේශකය දකින්න නැතුව දේශනයක් අහන් ඉන්න එක මම හිතනවා ඉච්චර අමාරු නැතුව ඇති කියලා. වෛද්‍යතුමා ලස්සන කවියක් කීවා. ඒකට එක පදයක් මම එකතු කරන්න කැමති. මේ ගොනා නෙමෙයි හරකයි බර අදින්නේ කියලා. මම හිතන්නේ ඒ කරත්ත කවියවලම තියෙන කවියක්, කවියක පදයක්. මෑණියන් වහන්සේ අර ඔබතුමා කිව්වේ සත්‍යකුඹ ජාතකය, ඊළඟට සස ජාතකයේ ආශ්‍රයෙන් මේ අවිහිංසාව පිළිබඳව, මේ සත්ත්ව දයාව පිළිබඳව ජාතක කතා වලින් දෙන පණිවිඩය ගැන කිව්වා. ඒක අහන් ඉන්නකොට මේ මට මතක් වුණු කාරණයකින් මම ඔබතුමාගේ ප්‍රශ්නෙට එන්නම්. මේ අද අපේ කෙනෙක් නැති වුණොත් එහෙම අපි ඒ ශෝක ප්‍රකාශ මරණ දැන්වීම, ඒක තමයි අද ජනවහර. ඉතින් ඒවයි කියනවා මේ නැවත අපි අතරම ඉපදෙන්න, අපේම කෙනෙක් වෙන්න උපනුපන්න ආත්මයක, දැන් ඒ වගේ ප්‍රාර්ථනා තමයි කරන්නේ. හැබැයි මේක එච්චර බෞද්ධ කතාවක් නෙමෙයි, මේ කෙනෙක් මැරුණාම එහෙම ප්‍රාර්ථනයක් කරන එක. ඉතින් අපේ ජනමහරේ අර ඔය කාරණේයි මේ සත්ව ආදරයයි මේ දෙකම එකතු කළ ලස්සන කවියක් තියෙනවා. මා බාලේ ඇති කළ අලගොයි පැටියා, මට තනියට මිදුලේ පෙම් කෙල සිටියා, උගේ මරුවා ඌ අරගෙන ගිය සැටියා, නිවන්පුරේ ඵලයන් තලගොයි පැටියා. එතකොට මේ හරි ලස්සන කවියක්. මේක එක පැත්තකින් කාව්‍ය රසය තියෙනවා, හරි අහිංසකයි, අනිත් පැත්තෙන් ලොකු කමඨහන් රාශියක් තියෙන කවියක්. මේ මම පුංචි කාලේ ඉඳලා මේ ඇති කරපු තලගොයි පැටියා, මං තනිවට මිදුලේ මයිත් එක්ක ආදරෙන් සෙල්ලම් කර කර හිටියා. හැබැයි ඉතින් කොහෙන් හරි ආපු සතෙක් මේ තලගොයි පැටියව පැටියා කාලෙම කෑවා. උගේ මරුවා ඌ අරගෙන ගිය සැටියා. ඉතින් ඒකේ කාපු සතා ගැන තරහකුත් නැහැ. ඒක තමයි මාරය, මරණය. නිවන්පුරේ ඵලයන් තලගොයි පැටියා. ආපහු ඊළඟ ආත්මෙත් ඇවිල්ලා මගේ මිදුලේ සෙල්ලම් කරන තලගොයි පැටියෙක් වෙන්න එපා. නිවන්පුරේ ඵලයන් තලගොයි පැටියා. එතකොට බලන්න මොනතරම් මේ භාවනාව පිළිබඳ අත්දැකීමක් තියෙන්න ඇද්ද. තලගොයි පැටියෙකුට පවා සංසාර විමුක්තියක් ප්‍රාර්ථනා කරන්න. දැන් ඔබතුමා මතු කළ කාරණය මේ සාමාන්‍ය ජීවිතයයි කමඨහන් කතන්දරේ අද භාවනා මධ්‍යස්ථාන තිබෙනවා. එතකොට භාවනා කිරීම සඳහා ඒ මධ්‍යස්ථානෙකට යන්නවා. අපි වන්දනාමාන කරන්න ආමිස පූජාවලට පන්සලට යනවා. ඉතින් භාවනා කරන්න අපි භාවනා මධ්‍යස්ථානෙකට යනවා. මේ දෙකටම තැන් දෙකක් වෙන් කරගෙන අපි තියාගෙන ඉන්නවා. දැන් මේ භාවනා මධ්‍යස්ථාන වල ඉතිහාසය බැලුවහම ලොකු දීර්ඝ ඉතිහාසයක් නැහැ. භාවනා මධ්‍යස්ථානවලට ආරණ්‍ය සේනාසනවල තිබුණා. හැබැයි භාවනා මධ්‍යස්ථානවල ඉතිහාසය අවුරුදු මේ පහුගිය සියවසේ වගේ තමයි පටන් ගන්න තියෙන්නේ මා දන්නා විදිහට. ඉතින් ඒ කියන්නේ ඊට කලින් මිනිස්සු භාවනා කළේ නැහැ කියන එකද? එහෙම එකපාරට ඒ භාවනා මධ්‍යස්ථාන නොතිබුණු පමණින් එන්න පුළුවන්ද? ඔය මේ භාවනාව පිළිබඳව අපිට තියෙන හොඳම දේශනාවේ මහා සතිපට්ඨාන සූත්‍රය. එතකොට මේ සූත්‍රයේ දේශනා කරේ කුරුරට කම්මාස ධම්ම කියන නියංගමට. බුදුරජාණන් වහන්සේ වැඩම කළා. එතකොට බුදුරජාණන් වහන්සේ මගදී වැඩ ඉඳලා සෑහෙන උතුරට වැඩියා. දඹදිව උතුරට හුඟක් එහාට කිලෝමීටර් 1000කට කිට්ටු වගේ. සමහර විට ඊට ටිකක් අඩු ඇති. කොහොම හරි මේ දැන් ඒ දේශනාව ගැන විස්තරවල තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්න කලිනුත් ඒ ජනවහරේ සතිපට්ඨානයේ පිළිබඳ කතා කරා කියලා. මිනිස්සු නාණ්ඩ ගිහාම අහන්නේ ඔබ වඩන සතිපට්ඨානේ මොකද්ද? අනිත් කෙනාගෙන් අහනවා. එතකොට එයා කිව්වොත් මගේ කායගත සතිය, මං ආනාපාන සතිය. එතකොට ප්‍රශංසා කළා සාදු සාදු කිව්වා කියලා. හැබැයි මේ කවුරු හරි කිව්වොත් මම නම් තාම සතිපට්ඨානයක් වඩන්නේ නැහැ කියලා. එතකොට ඒකට නිඳා කළා තින ඔබේ ජීවිතයෙන් කිසි වැඩක් නැහැ. හිස්. අරිම හිස්. එනිසා මෙන්න මේ කමඨහන වඩන්න කියලා ඒ නාන තොටේදී පවා මිනිස්සු අනිත් අයට කමඨහන් දීලා තියෙනවා. එතකොට මේ කමඨහන අපේ භාෂාවෙන් තියෙන්නට ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. ඔය අරණ විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දහම කිසියම් රටක පිහිටියා කියලා කියන්න පුළුවන් ඒ රටේ ජනවහරින් දහම කතා කරන්න පටන් ගත්තොත් තමයි සකාය නිරුත්තියා කියලා. අපේ මෑණියන් වහන්සේ මේක විශේෂඥ අදහසක් ඉදිරිපත් කළයි. සකාය නිරුත්තිය සකීය වහරින් සකීය භාෂාවෙන් අපිට ඇහෙන්නට ඕනේ. ඉතින් අර මිහිඳු හාමුදුරුවෝ වැඩි වෙලාවෙත් බණ කියලා තියෙන්නේ අපේ භාෂාවෙන්. මේ මිහින්තලේ පිටිය ජනතාවට තේරෙන භාෂාවෙන්. ඒ නිසයි දහම තේරෙන්න පටන් ගත්තේ. ඊළඟට මේ විනය ශික්ෂාපදයක්ම පැනෙව්වා කියලා මම අහලා තියෙනවා. මේ වියත් භාෂාවට දහම දාන්න එපා කියලා. ඡන්දස් වලට දාන්න එපා කියලා. ඒ ඡන්දස් කියන එක ගැන විවිධ අදහස් තියෙනවා. හැබැයි පොදු මතේ තමයි මේ සම්භාව්‍ය භාෂාවකට දාන්න එපා. සාමාන්‍ය ජනතාවට නොතේරෙන භාෂාවකට. දැන් මේ සම්භාව්‍ය භාෂාව මොකද්ද කියලා මේ මහාචාර්ය ඩබ්ලිව් එස් කනුර ආරත්න මහත්මයා වරක තමන්ගේ කතාවකදී කියනවා. එතුමා මේ හරි ලස්සන්ට ඒ කතාව කියනවා. මම මේ අද කතාව කරන්නේ ඒ සම්භාව්‍ය භාෂාවෙන් නෙමෙයි, කාටත් තේරෙන ජනවහරින් ඒ සම්මත සම්භාව්‍ය භාෂාවෙන් මේ කතාව කළොත් මෙතන ඉන්න කාටවත් තේරෙන්නේ නැහැ කියලා. ඒ සම්භාව්‍ය භාෂාව මොකද්ද කියලා කියනවා. ඒ විස්තරේ මට තේරෙන්නේ නැහැ. හැබැයි මට මතකයි එතුමා කොහොමද ඒක කිව්වේ කියලා. හීනෝක්තියෙන් සහ අතිශයෝක්තියෙන් තොර වූ සියලු භාවිකාර්ථයන්ගෙන් විනිර්මුක්ත වූ නිෂ්පුද්ගල අකර්තුක භව සාධන ශෛලියෙන් තමයි සම්භාවි භාෂාව. දැන් මේක මට නම් තේරෙන්නේ අපේ මෑණියන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙන්න මොකද්ද මේ වියත් භාෂාව කියලා. මෙහෙම භාෂාවකට දහම දාන්න එපා කියලයි අර විනය ශික්ෂාපදේ තියෙන්නේ කියලා මට තේරෙන විදිහට නම් වැටහෙන්නේ. ඉතින් මේ අපේ ජීවිතයේ ඇතුලේ සාමාන්‍ය ජීවිතයේ ඇතුලේ අපි දහමත් එක්ක හිටියා. ඒ හිටිය නිසායි මෑණියන් වහන්සේ දේශනා කරපු අනුරාධපුර යුගයේ හොඳම යුගයේ ගැන තියෙන්නේ මැණිකක් අතේ අරගෙන තරුණ කාන්තාවකට ඒ කෙරෝල් ඉඳලා මේ කෙරෝල්ට තනියම යන්න පුළුවන් කිසිම හානියක් නොවේ. කිසිම කරදරයක් ඒ මැණික නැති වෙන්නෙත් නැහැ. ඇගේ ජීවිතේට කරදරයක් වෙන්නෙත් නැති. ඒ පමණට ශික්ෂිත මනසක් හිත හදාගත්ත පිරිසක් හිටියේ කොහොමද මේ දහම ජීවිතයට සම්බන්ධ කරගත්ත නිසා. එතකොට වැදගත්ම දේ තමයි මේක දෙකක් විදිහට ගන්න එපා. අපි මට විනාඩියක් දුන්නොත් මම නවත්තන්නම් කතාව විනාඩියකින්. මේ අපි දහම ධර්මය ඊළඟට ජීවිතේ කියලා දෙකක් හදාගත්තා. ඊළඟට මේ ධර්මයේ ආයේ අපි භාවනාව කියලා තව කොටසක් හදාගත්තා. ඒතර භාවනාවෙත් අපි බෙදනවා මේක සමත භාවනාව, විපස්සනා භාවනාව. ඒ ඇත්ත සමත කරන්නේ අපි විපස්සනා කරන්නේ. ඉතින් අර ධර්මයේ ගැන කියනකොට කියන ඒක ආමිස පූජා විතරයි කරන්නේ. අපි ප්‍රතිපත්ති පූජා කරනවා මේ විදිහට. හැබැයි මුල් කාලේ මේ භාවනා කියන වචනේත් ලොකුවට ජනවහරි තිබුණේ නැහැ. තිබුණේ දහම. දැහැමි ජීවිතය. ඉතින් ඒ නිසා අපේ රටට මේ ධර්මද්වීපය කියලා නමක් තිබ්බා. දැහැමි දිවයින ධර්මද්වීපය. බෞද්ධ කියලා කිව්වේ නැහැ, දැහැමි. ඒතර ඒක මේ ව්‍යවස්ථාවකින් දාපු නමක් නෙමෙයි. මේ ලෝකේ අපේ රට හැඳින්වුවේ එහෙම මොකද මිනිස්සු තුල ඒ දැහැමි බව තිබුණා. ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන්කම තිබුණා.
හොඳයි, මං හිතන්නේ මේ බොහොම වටිනා අදහස් කීපයක් අපේ ගුරුතුමා සාමාන්‍ය පරිදි ඉදිරිපත් කරන පරිදිම ඉදිරිපත් කරා. දැන් ඔව්, ඒ කියන්නේ දැහැමි දිවේනේ අතීතයේ සාමාන්‍ය පුද්ගලයන්ට බොහොම ගැඹුරු භාෂාවකින් නෙවෙයි හැමෝටම තේරෙන ආකාරයෙන් අවබෝධ වෙන ආකාරයෙන් ගැමි වහරි තිබ්බ මේ කතාබහ තුළින් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙලා දැහැමි ජීවිතයක් ගත කරා. මම කැමතියි අපේ ආරාධිත අපේ මෑණියන් වහන්සේට තව ප්‍රශ්නයක් යොමු කරන්න. මේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් දේ දැහැමි කාලේ මොන වගේ තත්ත්වයක්ද අපේ රටේ තිබ්බේ, නැත්නම් මොනවද ඒ වගේ ලතුකු ප්‍රයෝජන මිනිස්සු සාමාන්‍ය පුද්ගලයෝ. මම දන්නවා ඔබ වහන්සේ ගැන බොහොම දැනුම තියෙන කෙනෙක්.
ඉතින් ප්‍රශ්නෙකට කොහොමද පටන් ගන්නේ කියලා මම හිතන්නේ අපේ නිලඹ උපදේශකතුමත් සඳහන් කරන්න තියෙන මේ සකාය නිරුක්තිය කියලා ලොකු වචනයක්. ඊළඟට සම්භාව්‍ය කියන වචනේ මම කියලා දෙන්නම් කිව්වා. ඉතින් ඇත්තටම මම මේ දෙක කියලා ඔබතුමාගේ ප්‍රශ්නෙට එන්නම්. කොහොමද සම්භාව්‍ය කියන වචනය විවිධ අර්ථ යෙදෙනවා. මුල්ම කියන අදහස තියෙනවා, විදක්ත කියන අදහස තියෙනවා. අනෙක් පැත්තට ගත්තහම මේ අපි සම්භාව්‍ය කියන වචනේ උගන්වන්නේ අකාලික කියන අදහසින්. අකාලිකයි කියලා බුදුරජාණන් වහන්සේගේ දහම අකාලිකයි. දැන් බොහෝ දෙනෙක් ආරාධනා කරන්නේ මේ කාලීන බණක් දේශනා කරන්න කියලා. ඉතින් මේ කාලීන බණ කොහොමද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ දහම අකාලිකයිනේ කියලා මට හිතෙනවා. අතීත, වර්තමාන, අනාගත කියන තුන් කාලෙටම පොදු ධර්මතා අකාලික කියන වචනෙන් කියවෙන්නේ. හින්දා ධර්මතා කාටත් තේරෙන භාෂාව. දැන් අපිට බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළ සංස්කෘත භාෂාව, ඒක ඒ යුගයේ තිබුණු විදග්ධ භාෂාව වර්තමාන ඉංග්‍රීසි භාෂාවයි. ලංකාව ගත්තොත් අපේ මව් භාෂාව සිංහල, අපේ දෙවන භාෂාව ජාත්‍යන්තර භාෂාවක් විදිහට අපි ඉංග්‍රීසි දැන භාවිත කරන්නේ. අතීතයේ තිබුණ දෙවන භාෂාවක් විදිහට සංස්කෘත භාෂාවයි. ඉතින් සංස්කෘත භාෂාවෙන් සරල භාෂාව මාර්ගදී නැත්නම් පාලි භාෂාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ, වැටහෙන භාෂාව. ඊට පස්සේ කාලේ දැන් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පළමු වරට ධර්ම දේශනා කරලා තියෙන්නේ සිංහල භාෂාවෙන්. ඒ වගේම ලංකාවේ ජීවත් වෙන පිරිස කතා කරපු භාෂාව සිංහල භාෂාව නිසා සිංහල භාෂා කියලා කියනවා. ඊළඟට සිංහල දීප කියලා මේ දිවයිනට නමක් තියෙනවා. සිංහල කතා කරපු මිනිසුන් ඉන්න දිවයින, සිංහල දිවයින, සිංහල දීප සීහල දීප දෙයිම දීප පටමයි මෙහෙම සෙල්ලිපියක තියෙන. ඉතින් මම අන්න ආව වෙන පැත්තකට සෙල්ලිපි කියලා. ඉතින් ඔබතුමාගේ ප්‍රශ්නය කොහොමද ඒ හිත් හැදුනේ කියලා මුල්ම කාලේ ඒ හිත් හැදෙන වැඩපිළිවෙල ගැන සාගරේ වගේ කියලා ඉවර කරන්න බැරි තරම් දේවල් තියෙනවා. පොත්වල ලියපුවා අටුවා පොත් මහාවංශ ටීකා ඊළඟට සෙල්ලිපි ගණනාවක් අපිට හම්බ වෙනවා. ඉතින් මුල්ම කාලේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේවානම්පියතිස්ස රජුරවන්ට රජුරවන්ගේ බුද්ධිය පරීක්ෂා කළා. ඒක අපි හැමෝම දන්න කාරණයක්. පළවෙනියට කරපු බුද්ධි පරීක්ෂණය තමයි ලංකාවේදී දේවානම්පියතිස්ස රජුරවන්ගෙන් අහපු ප්‍රශ්න ටික. ඊට පස්සේ බුද්ධිය තේරුම් ගත්ත රජතුමා ඒ බුද්ධියේ ඒ වැටහීමේ තරම දැනගත්තු මිහිඳු මහරහතන් වහන්සේ ඒ රජතුමාට ගැළපෙන චුල්ලහත්තිපද උපම සූත්‍රය දේශනා කළ බවත් අපි අහලා තියෙනවා. දෙවන වඩ රජමාලිගාවට කිය වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ කාන්තාවන්ට ධර්ම දේශනා කළේ විමානවත්තු පේතවත්තු සහ සත්‍ය සංයුක්ත කියලා සූත්‍ර වර්ග තුනක් කියනනේ. එතකොට විමානවත්තු වලින් කියවෙන්නේ මේ හොඳ දේවල් පිං කුසල් වැඩෙන් වැඩුණාම ඊළඟ ආත්ම භාවයේ ලැබෙන යහපත් දේ මේ භවයේ හෝ ඊළඟ භවයේ. පේතවත්තු වලින් කියවෙන්නේ අපි වැරදි කළාම අකුසල කළාම පාපකාරී දේවල් කළාම සිද්ධ වෙන විපත් ගති අපාය আদি නරක ගැන. ඊළඟට සත්‍ය සංයුක්ත වගේ காரணා වලින් කියවෙන්නේ සත්‍ය මේ චතුරාර්ය සත්‍ය. මේ අපි ලොකු වචනයක් කිව්වට මේ ලෝකයේ තියෙන 74ක් තියෙනවා. ඒ 74 කොයි විදිහට ප්‍රශ්න කළ කරකැවිල උත්තරේ එන්නේ ඒකම තමයි. ඒන්ද අපි හැම කෙනාටම දුක කියන එක අහන්න අපි කැමති නෑ. හැබැයි දුකක් තියෙනවා. මේ දුක පටන් ගන්න උපතින් ජාති කියලා කියන්නේ. උපතින් පටන් ගන්න දුක් ටික අපි මේ අර සීනිතාවරකු බෙහෙත් දෙනවනේ නේද මේ වෛද්‍යවරු පොඩි ළමයින්ට බෙහෙත් පවා ගන්න බැරි වෙනකොට. ඒ වගේ සීනි පැණි රසයි වටේ හැබැයි ඇතුලේ තියෙන බෙහෙත්. ඒ වගේ මේ අපේ මේ මනුෂ්‍ය ජීවිතයේ සැප කියලා භෞතික දේවල්නේ ගොඩාක් හොයන්න පුරුදු වෙලා තියෙන්නේ. අන්තින ඇඳුම වාඩි වෙන පුටුව සැතපෙන ආසනය ඊළඟට යන ගමන් පහසුව සඳහා වාහන තවත් බොහෝ දේවල් අපි සැපයි කියලා හිතාගෙන ඉන්න හැබැයි අපේ හිත සැප තියෙන්නේ භෞතික දේවල් වලද සැප තියෙන්නේ හිතේද හුඟ දෙනකොට මේ සමහරලාට කොයිතරම් මේ භෞතික දේවල් තිබුණත් අපේ හිතට ප්‍රශ්නයක් ආපුවම තියෙනවද සැනසෙල්ල එන්න ඒව තිබුණත් නැත ඒව තියෙන්න පුළුවන් ඒව තිබුණත් අපේ හිත හදාගත්තොත් අපිට පුළුවන් සැනසෙල්ලේ ඉන්න ඒව නැතත් සැනසෙල්ලේ ඉන්න විදිහක් පුළුවන් ඒ හිත තේරුම් ගැනීම. ඒ නිසා මේ හිත තේරුම් ගන්න විදිය ගැන ඒ කාලේ බණ අහපු ජනතාව තේරුම් අරන් ඉගෙන. ඒ නිසා තමයි ඒගොල්ලෝ ඕනම ක්‍රියාවක යෙදෙද්දී විවිධ කවි භාවිත කරලා තිනවා. දැන් ඉස්සෙල්ලා කිව්වා මේ කරත්ත කවි අපි අහලා තින මං කවි කියන්න උත්සාහ කරන්නේ හොයා ගන්න ඕන. කරත්ත කවි තියෙනවා ගෝයම් කවි තියෙනවා නෙළුම් කවි තියෙනවා විවිධ කවි වර්ග ඔහොම තියෙනවා. ඒ වෙහෙස නිවා ගන්න ඒ අය භාවිත කළා. මම අද උදේ මේ ගේවි ලියකගෙන් විමසුවා මේ කොහොමද මේ ඕගොල්ලන්ගේ ඒදා ගොවිතැන් කටයුතු අද දවසයි කියලා. ඒගොල්ලෝ කිව්වා මේ ඉස්සර මිනිස්සු හරි සමගී. ඒකට කියන්නේ අත්තං ක්‍රමය කියලා. අත්තං ක්‍රමයට අපි තව කණ්ඩායමකගේ වැඩට ගියොත් ඒගොල්ලෝ අපේ වැඩට එනවා. මේ කුඹුරු කටයුතු හැම වෙලාවම කරන්නේ මේ අත්තං ක්‍රමය යටතේ. අපි හැමෝම හරිම සමගී. අපි ගැටිලා හිටියේ නැහැ. අපි රිදුනේ නැහැ. හදිස්සිය වචනයකින් රිදුන ඊළඟ දවසක වැඩි හිටිය ළඟදි බාලයා කතා කරනවලු. නැන්දි ආමාමි මොනා හරි ඒ ආමන්ත්‍රණ පදයක් එක්ක කතා කළාම අර තරහ මරහ තියාගන්නේ නැහැ. හැබැයි වර්තමානයේ දැන් අවුරුදු කීපයක් තිස්සේ මේ ගොයම් කපන නෙලන ඒ කටයුතු වලට මිනිස්සු එකතු වෙනවා හරි අඩුයි. ඒගොල්ලෝ මුදල් හරහා භූතය දානවා කියලා ලු කියන්නේ. භූතය කියන්නේ ට්‍රැක්ටර් එක මොකක් හරි මේ යන්ත්‍රයක්. භූතය ගහන භූතය වැටුනහම මේ ඒ ටික කැපිල ඔක්කොම ටික එනවා මේ. හැබැයි මිනිස්සු නෑ සමගි නෑ සාමූහික නෑ එකතු වෙන්නේ තාක්ෂණී දියුණුවත් එක්ක අර කමටහන ඔන්න ඈත් උනා. ඉතින් දැන් තාක්ෂණය අපිට යහපත ගෙනල්ලා දුන්නා වගේ දුන්නා වුණාට අර කලින් තිබුණ දුෂ්කර ක්‍රියාවේ තියෙන සැනසෙල්ල සතුට සාමූහික බව සමගිය ඒ ටික නැති වෙලා ගියා. ඉතින් ඒ අතීතයේ ඔබතුමා අහුවේ කොහොමද මේගොල්ලෝ හිත හදාගත්තේ කියලානේ. අන්න ඒක ක්‍රමය. දෙවෙනි කාරණේ තමයි මේ සාමූහික කාරණායක ඒගොල්ලෝ වන්දනා ගමන් ගියා කියන කාරණයක් කිව්වොත් රුවන්වැලි මහාසේ රදුන් වන්දනා කරන්න මේ අය මැද වචී ලොකු දුර සමාහට 70ක්ම ගණන් පයින් යන ඔලු කණ්ඩායම් එකතු වෙලා අක්කරයක මල් වැහුවලු. අක්කරයක මල් වවන පිරිසක් මං ඇහුවෙම මේ මෑත කාලේ මේ පූජ කරන්න. ඒ මල් නෙලනකොට හිතන්නේ අපි සාමාන්‍යයෙන් හිතන ඇයි මොකටද මලක් ගෙනල්ල බුදුරජාණන් වහන්සේ ළඟ තියන්නේ, ඒක ඕන නැහැ ආමිස පූජා අවශ්‍ය නැහැ කියලා. ඒ ගෙවිලිය කිව්වා ඒ බිමට උදැල්ල ගහන්නෙත් මේ මගේ තථාගතයන් වහන්සේගේ බුදු ගුණ වලට මේ පූජාව කරන්න තමයි මම මේ මල් වවන්නේ මේ ටික පටන් ගන්න කියලා. බලන්නකෝ ඒ හොඳ කුසල් අරමුණකින් පටන් ගන්න. ඉතින් වෙහෙස වෙලා මේ ශරීරයේ වෙහෙසල බිම පිරිසිදු කරලා මල් ඇට ඉහෙලා ඊට පස්සේ මල් වැවෙනකන් වතුර දාලා මල් පිපුණාට පස්සේ පළවෙනි මල් වරය මොකද එහෙම කියන්නේ මල් ටික කූඩ වලට පිළිවෙලට නෙලලා නෙලන ගමන හිතන්නේ මගේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි චෛත්‍ය රාජාණන් වහන්සේට මේ මල් පූජා කරමි පූජා වේවා කියලා. එතකොට මේ බුදු ගුණ තමයි මිනිහි කරන්නේ. හැම වෙලාවෙම බුදු ගුණ හිතමින් තමයි ඒ අය මේ කටයුතු කරන්නේ. මලක් මලක් ගානේ බුදු ගුණ මිනිහි කරනවා කියලා කියන්නේ බුද්ධානුස්සති භාවනාවක්. ඇත්තටම බුදුහාමුදුරන්ගේ ಗುಣ එක එකක් වෙන වෙනම හිතන්න පුළුවන් නම් මේක වඩා හිත දියුණු වෙයි කියලා මං හිතන්නේ. ඒක කොයි විදිහට හිතනවද දැන්නේ මේ ඇයි කියපු කාරණේ. ඉතින් මේ සමහර වෙලාවට මම කතා කළාම ඒ තව ගෙවිලියක් ඉන්නවා. ඒ අම්මා කියනවා ඒ අයගේ ශ්‍රද්ධාව ගැන මම මේ කාරණේ කියන්නේ. අනේ සාදු සාදු මොනතරම් වාසනාවක්ද ඒ කටහඬ අහන්න. අනේ සාදු සාදු වාසනාවන් උන්නුහුම වචන. අර සත්‍ය ගුම්බ ජාතකයේ කියපු ඒ ගිරවගේ වචන වගේ මට හිතෙන්නේ. මොකද ඒ මිනිස්සු ශ්‍රද්ධාවෙන් පෝෂණය වුණු අය. මේ භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා දුටුවත් බුදු රජාණන් වහන්සේගේ පිළිරුවක් චෛත්‍යයක් බෝධියක් වහන්සේ නමක් දුටුවත් ශ්‍රද්ධාව උපදින විදිහේ හිතක් හදාගෙන තියෙනවා. එහෙනම් ඒ හිතම ඒ අය ඉස්සරහට ගෙනියනවා. ඒ නිසා ඒ අය බණ අහන්න යනවා කෙනෙක් කියන්නේ බණවරක් අහන්න යනවා කියලා. බණවරක් අහන්න යනවා කෙනෙක් හැමෝම සැදී පැහැදී සුදු ඇඳුමින් සැරසිල ලොකු දුරක් යනවලු. ඒ යනකොට කතා කරන්නේත් ඒ බණ කියන විදිහ, ඒ දේශකයන් වහන්සේ ගැන, ඊළඟට ඒ පරිසරය ගැන, ඒ පරිසරයේ ඉන්න ලැබුණ එකේ වාසනාව ගැන, ඒ දේවල්. හැබැයි අද වෙනකොට මේක වෙනස් වෙලා. ඇය කියනවා අද යන්නේ ට්‍රැක්ටරේ පිටිපස්සේ. අද පයින් යන්නේ නැහැ. ඒ නිසා හැබැයි එහෙම යනකොට ඕපදූපත් කතා කරනවා. ඔහොම වචනයක් පාවිච්චි කළා. ඒකනේ මේ කාලයේ විසින් මේ ධර්ම කාරණා සාකච්ඡා කරමින් ශ්‍රද්ධාවෙන් යන ගමන වෙනස් බවට පත් වෙනවා. මේ නිසා කාලය අපිට පහසුව ලං කරලා දෙනකොට අපේ ගුණධර්ම හීන වෙනවා. එහෙනම් අපිට ගුණධර්ම වර්ධනය කරගන්න ඇත්තටම භාවනා කියන වචනයක් වෙනම අතීතයේ තිබිලා තියෙනවා. සෙල්ලිපි වල එහෙම තියෙනවා. මම ඒකට උදාහරණයක් පස්සේ කියනවා. කාලයක ඉතින් බණ අහන පිරිසක් හිටියේ. ඒ ධර්මය අහන මොහොතේම ඒක තමයි භාවනා. ඒක තමයි සිහිය පැවැත්වීම. ඒක තමයි වැටහීම. ඒක තමයි අවබෝධය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ළඟ, මහරහතන් වහන්සේ නමක් ළඟ ඒ ධම් කාරණා පැහැදිලි කරනවා අහගෙන ඉන්න ඒ ශ්‍රාවකයා ඒ මොහොතේ ඒ කායගත මේ ශරීරය ගැන වෙන්න පුළුවන්, මේ සිතිවිලි ගැන වෙන්න පුළුවන්, මේ ධර්මතා ගැන වෙන්න පුළුවන්, මේ ලෝකේ ගැන වෙන්න පුළුවන්, මේ උපත ගැන වෙන්න පුළුවන්, ජාති ජරා ව්‍යාධි මේ වයසට යෑමෙන් වෙන වෙනස් ගැන වෙන්න පුළුවන්, මේ රෝගී තත්ත්වයන් වෙන්න පුළුවන්, මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ අපි කතා කරන ත්‍රිලක්ෂණ ධර්මතාව වෙන්න පුළුවන්. ඒ මොහොතේ මෙනෙහි කරලා සෞඛ්‍ය සියලු කෙලෙස් නැති කරලා කරන තත්වයට පත් වෙනවා. එතකොට එතන භාවනා කියලා වෙනම මධ්‍යස්ථානයකට යන්න හෝ කමඨහන් ගන්න හෝ භාවනා ඉරියව්වක එක දිගට ඉන්න කියලා මෙන්න මේ ඉරියව්ව හොඳයි කියලා එහෙම නෑ. එතන බුදු මේ විවිධ ඉරියව්, විවිධ අවස්ථා, විවිධ කමඨහන් අපේ ජීවිතය තුළින්ම ලැබිලා තියෙනවා. මම උදාහරණ එකක් දෙකක් කියන්න, වෙලාව කොහොමද මම දන්නේ. දැන් අපි පටාචාරා සිටු කුමරියගේ කතාව දන්නවා. පස්සේ පටාචාරා කියන එකට සිටු කුමරිය කියන්නේ නැහැ මිනිස්සු. හැබැයි ඒ මුලදී සිටු කුමරියක්. ඇයි දුක්පත් වෙන්නේ භෞතික වශයෙන් විවාහයෙන් පස්සේ. ඇයට ආදරය කරන මව්පියෝ අතහැරලා ඇය ආදරය කරන කෙනෙක් එක්ක විවාහ වෙනවා. ඊට පස්සේ එයින් වැඩිම ආදරය කරන කෙනා තමයි පළවෙනියට නැති වෙන්නේ. ඊළඟට ලැබුණු ආදරණීය දරුවෝ දෙන්න නැති වෙනවා. ඊළඟට ආයෙත් ඇයට හම්බ වෙන ඇයට ආදරය කරපු අය හොයාගෙන යනවා. මව්පියෝ දෙන්නයි සහෝදරයා. ඒ හොයාගෙන යනකොට ඒ දෙන්නත් නැති වෙලා මේ ලෝකේ මං හිතන්නේ 6 දෙනෙක්. 6 දෙනාම නැති වෙලා අවසිහියට පත්තුම ඇය බුදු පියාණන් වහන්සේ ළඟට ගියාම බුදුරජාණන් වහන්සේක වාක්‍යයක් භාවිත කළා. නැගණියනි සිහිය එලව ගන්න. සිහිය. ඉතින් ඇයගේ සියල්ලම ඒ ඇයට ආදරණීයයන් සියල්ල නැතුණේ මහ ගන් වතුරක වතුර නිසා. හැබැයි ඇය පැවිදි වෙලා අරිහත් භාවයට පත් වෙන්නේ වතුර දිහාම බලලා. මේ පාදයේ සෝදන වතුර එක එක කොටසක් දැමහම ටික බුරක් ගිහිල්ලා නැතර වුණා. ඊළඟ සැරේ තව ටිකක් එහෙයි. මේ අනිත්‍ය සංකල්පයය අඳුරගත්තත් මේ ජලය සම්බන්ධයෙන්මයි. ඒ නිසා අපිට සමහරවිට අපේ ළඟම දීම තමයි අපිට උදව් කරන්නේ හිත හදා ගන්න වැඩ පිළිවෙල. ඒකම තමයි කමඨාන. දැන් උපලවන්න මහරහත්මින් වහන්සේ මේ පහන් දැල්වල තියෙනවා දැකලා මේ පහන කමඨාන කරගෙන මේ පහන දැල්වෙන්නේ හොඳ පිරිසුදු තෙල් දාලා පහනට දැල්වෙනවා. පහන් කිරයක් දාලා හැබැයි මේ පහන උලංගින් වෙන්න පුළුවන්. පහන්නේ තෙල් ඉවර වෙලා නිවෙන්න පුළුවන්. පහන් තිරෙත් එක්කම නිවෙන්න පුළුවන්. තිරේ ඉතිරි වෙන්න පුළුවන්. මේ කාරණා අපි දන්න කාරණා මෙන්න මේ ගැන මෙනෙහි කරලා අය ඒ මහරහත් භාවයට පත් වුණා කියලා. ඊළඟට තව කතාවක් තමයි මම දන්න කතාවක් කියනවා කිහිපයක්. කිසා ගෞතමිය මේ දරුවා නැති වුණා. දරුවා නැති වුණාම වඩාගෙන බුදුරජාණන් වහන්සේ ළඟටත් ආව කතන්දරය අපි අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ යන්න කිව්වෙත් නෑ. වෙන කොහෙන් හරි අහන්න කිව්වනේ මං පිහිට වෙන්නම් කිව්වා. මට බෙහෙත දෙන්න පුළුවන්. හැබැයි ඒකට ටිකක් අබ ඕනේ. මේ ඉන්දියාව කියලා කියන්නේ බොහෝ අබ තියෙන පරිසරයක් කියලා අපි දන්නේ. ගිය නැති අය නම් මේක කියන ශ්‍රවණය කරන කාරණයක්. ඉතින් මේ හැබැයි ආයෙත් කිව්වා කවුරුවත් මියගිය නැති තැනකින් අබ ටිකක් ගේන්නේ. ඇයට පාඩම කියන්නේ මේකට කියන්නේ පැවරුම් ක්‍රමය කියලා. පැවරුම් මේ මෙහෙම දෙයක් කරන්න කියලා. හැබැයි ඒ පැවරීමත් එක තමයි ඇයම තේරුම් ගන්නවා. එහෙනම් අපිට ජීවිතයේ අවුරුදු 35ක් 40ක් 40 ඉඳලා 50 වෙනකන් අපි කියන්නේ ප්‍රඥා දශකය කියලා. ඕනම කෙනෙකුට පැවිදි වුණත් ගිහි වුණත් මේ දෙපාර්ශ්වයටම අවුරුදු 40 විතර වෙනකොට දන්නේම නැතුව මේ කමටහන් ජීවිතේට එනවා. හිතල බලන්නකෝ එහෙම නැද්ද කියලා.
හොඳයි මං හිතන්නේ අපේ 40 පනා දශකයේ එනකොට අපේ කමටහන් අපේ ජීවිතයට එනවා. මේ වෙලාවේ තව එක ප්‍රශ්නයක් එහෙම නැත්නම් සාකච්ඡාවක් ඔබ වහන්සේ සමග කරන්න තියෙනවා. ඊට කලින් මම කැමතියි අපේ ගුරුතුමා වෙතට නැවතත් හැරෙන්න. මේ අපි මේ අහලා තියෙන කමටහන් ඇයි අපේ ජීවිතයට එන්න පරක්කු වෙන්නේ? ඔබතුමාගේ රූපය අද පේන්නේ නැති වුණාට මේ මම දන්නවා වචන කටහඬ අපි හැමෝම ආදරය කරනවා, කැමති වෙනවා. ඇයි මේ කමටහන් අපි පාවිච්චි කරන්නේ නැත්තේ?
මේ කමටහන් කියන වචනේ අපි ටිකක් ආගන්තුක විදිහට තමයි ගන්නෙ. මේක කර්මස්ථානාචාරී ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් එහෙම නැත්නම් කර්මස්ථානාචාර්යයන් වහන්සේ කෙනෙක්ගෙන් කමටහන් ගන්නට ඕන, ඒකට පිළිවෙත් පුරන්නට ඕන. ඒ වගේ එය ටිකක් අද වෙනකොට සංකීර්ණ කාර්යයක් වෙලා තියෙනවා. හැබැයි අපේ මෙහෙණින් වහන්සේ දේශනා කළ පරිදි මේ කමටහන් කියන්නේ සාමාන්‍ය ජීවිත සිදුවීම්. මේ සිදුවීම් දිහා අපි බලන විදිහ තියෙනවා. ඒ බලන විදිහ නිසායි අපි දුක් විඳින්නේ. ඒ සිදුවීම් දිහාම තවත් විදිහකට බලන්න යම්කිසි මඟ පෙන්වීමක් කිරීම තමයි කමටහන් දීම කියලා කරන්නේ. එතකොට මේ බුදුදහමට අනුව ජීවිතේම කමටහනක්. ජීවිතය කියන්නේම කමටහනක්. දැන් මේක තමයි අපි තේරුම් ගන්න ඕනේ. මේ කමටහන් එළිය නෙමෙයි තියෙන්නේ. අපි කමටහන් එළිය හොයනවා, පොත්වල හොයනවා. ඉතින් ඒ කමටහන් හොඳයි ටිකක් ඔය සමත භාවනාවට. හැබැයි අවබෝධයේ පැත්තට ඒ වගේම ජීවිතේ තේරුම් ගන්න, හිත නිදහස් කරගන්න, දුක අඩු කරගන්න පැත්තට එන විට ජීවිතේ තමයි කමඨහන කියන්නේ. මගේ ජීවිතේ තමයි මගේ කමඨහන කියන තැනට අපි එන්න ඕනේ. ඒක හැම දෙයක්ම, ඒ කියන්නේ සියල්ල අතෑරලා පැත්තකට යෑම නෙමෙයි. ඉතින් එහෙම ස්වාමීන් වහන්සේලා එහෙම බලත් සාමාන්‍ය ජන ජීවිතේට හැමෝටම මේ දේ කරන්න බෑනේ. හැබැයි මේ සාමාන්‍ය ජීවිතය ඇතුලේ මේ දහමත් එක්ක කටයුතු කරා. ඉතින් අපි හම්බ කරනවා කියන. හැබැයි අපි අතීතයේ ඒ හම්බ කිරීමට නිකම්ම හම්බ කරනවා කිව්වේ නෑ. හරි හම්බ කරනවා කියලා කිව්වේ. හරි හම්බ කිරීම. හරි හම්බ කරනවා කියන්නේ හරියට නිවැරදි විදිහට හම්බ කරනවා. කොහොමවත් හම්බ කරනවා ඔය ඕනි විදිහකට බල්ලු මරලා හරි නෙමෙයි. ඒ සම්මා ආජීවය ගැනයි එතන කියන්නේ. ඉතින් මේ ගැන හුඟක් අපේ ජනවහරි කතන්දර තියෙනවා, යෙදුම් තියෙනවා. මේ වද දෙන සල්ලි කියලා තියෙනවා. අපි හරි හම්බ නොකළොත් හම්බ කරන්න පුළුවන්. හැබැයි ඒ සල්ලි ආ දෙන්නේ නැහැ කියලා කියනවා ජනවහරි. ඉතින් ඊළඟට එතකොට කවියක් මතක් වෙනවා. ඒ කවිය මෑත කාලෙක මේ අපේ ජනප්‍රිය ප්‍රබුද්ධ කියන ගායකයෙක් ඒ මහත්මයා ගායනා කරනවා. මේ ඒ ජන කවියාස්තීම්ම පෙරපු පුනරූපණයක් නැවත එළිදැක්වීමක්. මේකේ ලස්සන ඒ කවි ටිකක් ඒ ගීතේ තියෙන දෙක පේලී දෙකක් තමයි. අපට නොවේයි බඹුටත් මරු ළඟා වෙති, පිනට දුන්නු දේ පමණක් ඉතිරි වෙති. දැන් මේ සිඟමන් යදින්නේ, මේ සිඟමන් ඉල්ලන්නේ. හැබැයි නිකම්ම මට මොනවහරි දෙන්න කියලා නෙමෙයි කියන්නේ. මේ මෙතන බණකුත් කියලා තමයි සිඟමන් ඉල්ලන්නේ. බණපදේ මොකද්ද? අපට නොවේයි බඹුටත් මරු ළඟා වෙති. අපි විතරක් නෙමෙයි, මේ අමරණීයයි කියලා හිතන් ඉන්න මහා ප්‍රඥයත් මැරෙනවා. ඉතින් ඔබ කොච්චර ධනවත් වුණත් ඔබත් මැරෙයි. හැබැයි ඔබ මැරෙනකොට ඔබ කොහොම හම්බ කළත් ඒකක්වත් ගෙනියන්න ලැබෙන්නේ නැහැ. ගෙනියන්න ලැබෙන්නේ පිනට දුන්නු දේ පමණක් ඉතිරි වෙති. මේ පිනට යමක් දුන්නා නම් ඒක විතරයි ඉතිරි වෙන්නේ කියලා තමයි මේ සිඟමන් අයදින්නේ. එතකොට මෙතන නිකම්ම අනුකම්පාව විතරක් නෙමෙයි ඇති කරන්නේ. අනිත් කෙනා තුළ සංසාරයේ පිළිබඳ හැඟීමක් ඇති කරනවා. ඒ හැඟීමත් එක්ක මේ හම්බ කිරීම පිළිබඳව සහ දන් දීම පිළිබඳව බොහොම ගැඹුරු, ජීවිතය පිළිබඳවත් බොහොම ගැඹුරු අනිවිදයක් ජන කවියකින් දෙනවා. ඉතින් දැන් මේ වගේ කතන්දර කවි අපේ සාහිත්‍යයේ ඕනතරම් තියෙනවා. තවත් පුංචි කවියක් මතක් වෙනවා. මේ එතන ඔක්කොම තියෙන්නේ අපේ කමඨහන් ටිකක් තමයි. අඩහ කෑම දහස් වටි, නිදි මරුවා දහස් වටි, ඇවිද්ද පය දහස් වටි, ඉවසු බලේ දහස් වටි. මේ සම්බන්ධ හොඳ කතාවකුත් තියෙනවා. ඒ කතාව කොහොම වුණත් කියන්නේ මෙතන නොකිව්වත් දැන් මේ කියන්නේ මේ අපේ කමඨහන් පොත්වල තියෙන කමඨහන් හතරක්. අඩහ කෑම දහස් වටි. මේ බඩ හොඳටම පිරෙන්න නෙමෙයි, අපි දන්නවා භාවනා වැඩ ස්ථාන වලදීම ටිකක් සාමාන්‍ය ප්‍රමාණයකට කන්න කියන වෙනදා කන ප්‍රමාණයට වැඩිය ටිකක් අඩු කරලා. ඒකට ඒක හරි වටිනවා. එහෙම කෑවහම, එහෙම නැත්නම් විකාල භෝජන ශික්ෂා පදයේ සමාදන් වුණහම ඉක්මනට නිදිමත එන්නේ. ඒතර මේ නිදි වැරීමත් කමඨහනක්. ජාගරියාණු යෝගය. මේ නිදිමත එනේන වෙලාවට නිදාගත්ත කෙනාට හිත හදාගන්න වෙලාවක් නැහැනේ. ජීවිතයට මුණ දෙන්න ප්‍රශ්නයක් එනකොට ඒකට මුණ දෙන්න ශක්තියක් නැහැනේ. ඉතින් ඒකට ලොකු වෙලාවක් ඕනේ. ඒ නිසා ජාගරියාණු යෝගය, නිදි වැරීමේ, නිදි වැරුවා දහස් වටි. ඉතින් නිකම්ම නිදි වරනවා නෙමෙයි, ඒ නිදිමත නැහැ. එතකොට ඇවිද්ද පය දහස් වටි කියන සක්මන් භාවනාව කරන්න. ඒකම ඒ වෙලාවට දකින්න පේන දේවල් ඉවසන්න. ඉවසු බලේ දහස් වටි. මේ ඉවසීම කියන්නේ ලොකු කර්මස්ථානයක්. මාහල තියෙන විදිහට බුද්ධ ශාස්ත්‍රයේ මුල් කාලේ විනය ශික්ෂා පද තිබුණ නැහැ අපේ භික්ෂු වහන්සේලාට. ඒ වෙනුවට මේ ඉවසීම තමයි ලොකුම විනය විදිහට කියලා තියෙන්නේ. මේ කන්ති පරමං තපෝති තික්ඛා මේ ඉවසීම තමයි උතුම්ම තපස කියලා. එතනම ඉවසීම කියන්නේ හොඳ භවනාවක් නේ. ඉවසන්න පුරුදු වෙන්න මේ දේවල් ලැබෙනවා, දේවල් නැති වෙනවා. ගඟට කැපුවෝ ඉනි ගඟ දී කලා යති. එහෙම තමයි. මේ ඔක්කොම අපිටම ලැබෙන්නේ නැහැ. අපේ කියලා හිතුවට ඒකක්වත් අපිට ලැබෙන්නේ නැහැ. අපිට සදහටම තියාගන්න ලැබෙන්නේ නැහැ. දැන් මේ කාරණේ කියනකොට මේ ජනකවි ආශ්‍රයෙන්ම ලියවිච්ච තවත් ගීතයක ගීතයක් තියෙනවා. අපේ මෑණියන් වහන්සේගේ ගුරුවරයෙක් තමයි මේ ගීතය ලියලා තියෙන්නේ. ඔය කඩමණ්ඩියේ 12යිනේ නුඹව පෙනි. දැන් මේ ගීතය ඒ කවි ටික අහනකොට ඒක අපේ ජනවාරි තියෙන පාඩම තමයි කියන්නේ. අවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා මුනිවත හොඳයි දෙපසින් දුක වැඩි හින්දා මේ මට අයිති කරගන්න බෑ. ඉතින් අයිති කරගන්න බැරි දෙයකට ඇයි අපි හූල්ලන්නේ? ඇයි ඒකට අපි ශාප කරන්නේ? දැස මොටද සිතුසේ දැක ගන්න බැරි. දැන් අපි හිතනවානේ මගේ ඇස් දෙක මට ඕනේ දේක් බලන්න පුළුවන් කියලා. හැබැයි ජනකවියා කියනවා එහෙම බෑ. තමන්ගේ ඇස් දෙක වුණාට තමන්ට ඕනේ හැමදේම පේන්නේ නැහැ. ඒක තමයි අනත්ත්ව ලක්ෂණය. මේ අනාත්ම කියලා කියන්නේ ඒක තමයි. මට මගේ වුණත් මට ඕනේ දේ කරගන්න බෑ. ඉතින් දැන් මේ වගේ උදාහරණ රාශියක් තියෙනවා. ඒ අතර මම මේ කුංචි කතාවකට කතාවක් නෙමෙයි අත්දැකීමකට යන්න කැමති. මේ ඔය මේ අත්දැකීම නම් හැබැයි ලංකාවේදී ලැබපු අත්දැකීමක් නෙවෙයි. මේ ඔය බටහිර රටකදී මේ එක මේ ආපන ශාලාවකට ගියා කෑම කන්න. ඒ ගිය ආපන ශාලාව ටික විශාල මධ්‍යම ප්‍රමාණයේ ආපන ශාලාවක්. හැබැයි මේ එතන ඇතුල් වෙන තැනම මේ හාන්සි පුටුවක් තිබුණා. ඒ හාන්සි පුටුවේ පැත්තක අපි අර ඉස්සර ගෙනිච්ච සූට් කේස් කියන ලොකු සූට් කේස් එකක් පරණ. ඒ වගේම හාන්සි පුටුව පිටිපස්සේ පොඩි කනප්පුවක් උඩ ඉටිපන්දමකුත් තිබ්බා. ඒ අතර අර එන අයට වාඩි වෙන්න මේස තිබුණා. ඉතින් ඒ මේසක වාඩි වෙලා මේ ඒ ඉන්න අතර ඒ රෙස්ටුරන්ට් එක අයිති මහත්මයා, එයා තමයි ඔක්කොම කරන්නේ. අයිති කෙනයි වේටර් වැඩේ, උයන වැඩේ ඔක්කොම. ඉතින් ලොකු පිරිසකුත් හිටියා කන්න බොන්න. ඒවා මේවා දුවන අතර මං ඇහුවා මේ අර මොකද්ද අර අතන තියලා තියෙන්නේ? ඉතින් එතන තව මේසයක් දාන්න තිබ්බනේ නායට කෑම කන්න. එතකොට එතුමා යන ගමන් කියාගෙන ගියා දන්නෝ දනිති කියලා. ඒක සිංහලෙන් නෙමෙයි කිව්වේ, ඒ භාෂාවෙන් කිව්වේ දන්නෝ දනිති. ඉතින් මං තවත් ටිකක් බැලුවා. දැන් මම දන්න කෙනෙක් නෙමෙයි. ඉතින් නොදන්නෝ නොදනිති මං ආපහු ඇහුවා. මේ ආයේ මයි ළඟින් දුවනකොට තව පිංගානක් අරගෙන මං ඇහුවා අරක මට පොඩ්ඩක් කියලා දෙන්න බැරිද? ඒක ටිකක් ප්‍රහේලිකාවක් වගේ. එතකොට එතුමා ටිකක් නැවතිලා දැන් කාර්ය බහුලයි. එතුමා තමයි ඔක්කොම වැඩ කරන්නේ රෙස්ටුරන්ට් එකේ. එතුමා කියනවා මේක අපේ ජනවහරේ තියෙන පණිවිඩයක්. මේ යුදෙව් ජාතිකයේ මහත්මයා. කෙටියෙන් කියන්නම්, වෙලාව නැති නිසා කියන්නේ. එතුමා මට කිව්වේ කෙටියෙන් කියන්නම් කියලා. මම තමයි ඒක දිගට හරහට මේ කියන්නේ. මොකද්ද මේ මොහොතේ අපි ඉන්නේ? මේ හාන්සි පුටුවේ. හාන්සි පුටුවෙන් කියන්නේ මේ මොහොත ගැන. මේ මොහොතේ අපි මෙතන වාඩි වෙලා ඉන්නවා මහන්සි නිසා. ඇයි මහන්සි? අපි ලොකු දුරක් ආපු නිසා. හැබැයි මෙතන මහන්සි අරින්න නෙමෙයි, අපිට අපි ඉස්සරහට ලොකු ගමනක් යන්න තමයි හිතන් ඉන්නේ. ඒක තමයි මේ සූට් කේස් එක ළඟින් තියෙන්නේ. එක විනාඩියක විරාමයකට පස්සේ ආපහු මොනවා හරි හොයාගෙන යන්න. ඒක තමයි විවේකයේ කියන වෙලාවෙත් අපි සැලසුම් කර කර තමයි ඉන්නේ දුවන්නේ. එතකොට අර පිටිපස්සේ ඉටිපන්දමක් තියෙනවානේ. ඒ අපි හොයාගෙන යන ආලෝකය මෙතනමයි තියෙන්නේ. පොඩ්ඩක් ආපහු හැරිලා බැලුවොත් දුවන්න ඕනේ. මෙතනම හොයන දේ තියෙනවා. මේ පණිවිඩය තමයි මේ හාන්සි පුටුවයි සූට් කේස් එකයි පිටිපන්දමෙනුයි දෙන්නේ කියලා එතුමා මේ එහෙට මෙහෙට දුවන ගමන් පිඟන් අර DC අරගෙන මට කිව්වා. ඉතින් ඒ මට කියපු විදිහට ඔය තේරුණෙත් ওই විදිහට. මම ටිකක් කල්පනා කරා මොන තරම් ලොකු කමටහනක්ද. දැන් මේ වෙළඳ ව්‍යාපාරිකයෙක්, බෞද්ධයෙක් නෙමෙයි. හැබැයි ඒ කමටහන එතුමා විස්තර කරපු ආකාරයයි, ඒ ජනවාරි තිබුණු ආකාරයයි බැලුවාම මේක නේද සැබෑ භාවනාව කියන්නේ. මේක මේ කඩයක් ඇතුලේ, කෑම කන කඩයක් ඇතුලේ දෙන දුන්නු කමටහනක්.
කොහොම ස්තුති වෙනවා මුළු ජීවිතේම කමටහනක්. ඔබතුමාගේ දේශන අහගෙන ඉන්නකොට අපි සංනිවේදකයෙක් නෙවෙයි මේ අසන්නෙක් බවට පත් වෙනවා. මට අමතක වෙනවා මම මේ වැඩසටහන මෙහෙවන්න බාර ගන්න තියෙන බව. හොඳයි, බොහොම පිළිසිත වෙනවා නැවත වතාවක්. මතාව ජීවිතේම කමටහනක්. ඒ අතර ඔබතුමා කිව්ව ගීතේ තව අදයක් මම එකතු කරන්න කැමති. කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම, බීමෙන් හොඳ බීම මවුනගේ කිරිබීම, දීමෙන් හොඳ බීම දුගියට දන් දීම, යෑමෙන් හොඳ යෑම නිර්වාණයට යෑම. මම මෑණියන් වහන්සේ දෙසර තමයි ඇසෙන් හැරෙන්නේ මේ මේ නිර්වාණයට යන ආකාරය ගැන බොහෝ වෙලාවට අපි අහලා තියෙනවා, එහෙම නැත්නම් කියවලා තියෙනවා. දැන් මම කැමති මාතෘකාව ටිකක් වෙනස් කරන්න. ඔබ වහන්සේ කිව්වා සෙල්ලිපි ගැන. සෙල්ලිපිවල තියෙනවද මේ සෙල්ලිපිවල මොන වගේ කරුණුද තියෙන්නේ? එහෙම නැත්නම් ඒක කොහොම නීති කොටලා තියෙන තැනද, සාමාන්‍ය පුද්ගලයන්ට කමටහන් දෙන්න තැනද? මෙන්න මේ ගැන අපිට පැහැදිලි කිරීමක් කරන්න. මොකද මම නම් අවංකවම සෙල්ලිපි ගැන මොනවත්ම දන්නේ නැති කෙනෙක්. මෙතන ඒ දැනුමක් තියෙන කෙනෙක් ඉන්නත් පුළුවන්. ඒ හැමෝගෙම රසඤ්ඤතාවයේ සඳහා සහ ප්‍රයෝජනයේ සඳහා මම කැමති මේ සෙල්ලිපි වල මොනවද තියෙන්නේ තිබෙන්නේ.
ඇත්තටම මේ සංනිවේදන මාර්ගයේ එක තැනක් තමයි සෙල්ලිපි කියලා කියන්නේ. අපිට මුල්ම කාලේ ඇත්තටම හිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීම ගැන මම කිව්වා. ඒ කාලේ තිබුණේ කථිත සංනිවේදනයක්. දේශනා කරනවා. මොනා හරි කියනවා. ඒක අහගෙන ඉඳලා මතක තියාගන්නවා. බුද්ධ කාලයේත් එහෙමයි. අපේ ඇයිද කියනවා බහුශ්‍රුත කියලා. බොහෝ ඇසු පිළු තැන් නැති බව කියලා කියන්නේ. අහලා මතක තියාගෙන අවශ්‍ය තැනට ගන්න පුළුවන්කම. විභාගයේදී අපි ගොඩක් කියවලා සහ අහලා මතක තියාගෙන විභාග ප්‍රශ්නපත්‍රයට ලියනවානේ. මතකයේ එතනට වැදගත්. ඒ වගේ ඒ කථිත සංනිවේදනයෙන් අපි ඊළඟට එනවා ලිඛිත සංනිවේදනයට. මුල් කාලේ ඒ නිසා මේ සෙල්ලිපි, සෙල් කියලන් ගහල් ටැම් ලිපි, සෙල්ලිපි, ලෙන් ලිපි, පුවරු ලිපි, අත්තානිකන් ආදි වශයෙන් මේ සෙල්ලිපි වර්ග ගණනාවක් තියෙනවා. ගලේ කොටන ලිපි. ඉතින් මුලින්ම මිහිඳු හාමුදුරුවෝ, මම ඒ කාරණේ කියන්නේ සෙල්ලිපි වල අපේ ලංකාවේ ආරම්භ වෙන යුගයත් එක්ක මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ අරිෂ්ඨ කියලා ඇමතියෙක් සහ තව 60 නමක් පැවිදි වෙනවා කියලා අපි අහලා තිනවා. පැවිදි වුණා කියලා විනය අට කතාවේ, සමන්තිපාසාදිකා විනය අට කතාවේ මහවංශයේ සඳහන් වෙනවා. මේ භික්ෂුන් වහන්සේලාට පළවෙනි වස් කාලයේ ගෙවන්න ලෙන් 68ක් මිහින්තලේ ලෙන් 68ක් පිරිසුදු කරලා පූජා කළා කියලා දේවානම්පියතිස්ස රාජ්‍යරෝ මූලික වෙල මෙහිම සඳහනක් තියෙනවා. ඊට අපිට හම්බෙනවා මිහින්තලේ ලෙන් ලිපි කියලා. ඒ ලෙන් පූජා කරා කියන අදහස තියෙන ඊළඟට විස්තරීය පරිතිගල আদি ස්ථාන ගණනාවක් තියෙනවා. ඒ තැන්වල මේ පොඩි කෙටි ලිපි ඒවල තියෙන්නේ අගත අනගත චතුතිස සගස එක අගත අනගත චතුදිස සගස දිනේ. ඒ වචනෙන් කියන්නේ ආවා උ නෝ ආවා උ සිව් දිසාවෙම භික්ෂුන් වහන්සේලාට සංඝයාට. සංඝ කියන එකේදී සංඝ කියන වචනේ අර්ථ කිහිපයක් තියෙනවා. භික්ඛු සංඝ, භික්ඛුනි සංඝ, ඒ පැවිදි පිරිස. එහෙම නැත්නම් ශ්‍රාවක සංඝ කියන එකදී භික්ඛු, භික්ඛුනි, උපාසක, උපාසිකා කියන මේ සිවණක් පිරිසමයි. මේ කාට හරි දුන්නාට පස්සේ ආය ගන්නෙ නෑ. ඒ දානය පළවෙනි එක දානයක්, එක පැතිකින් පරිත්‍යාගයක්. මේ භෞතික සම්පත් සෙනසුන් සඳහා පූජා කිරීම ගැන තමයි සඳහන් වෙන්නේ. ඊළඟට නැවත අපිට හම්බ වෙන සෙල්ලිපි, ඒ කෙටි ලිපි. පස්සේ සේවසක් යන්න කලින්ම අපිට හම්බ වෙනවා ඒ ලෙන් පූජා කරපු කෙනාගේ නම සඳහන් කරලා, නමත් එක්ක මේ පෞල් පරම්පරාව ගැන සඳහන් වෙන සෙල්ලිපි. මම මේ සෙල්ලිපි ඔක්කොම කියන්න යන්නේ නැහැ. මට වෙලාව මදිනේ. මම ඉක්මනින් සෙල්ලිපි ගැන කියාගෙන යනවා. ඊට පස්සේ හම්බ වෙනවා යම්කිසි ගම් භූමි ප්‍රදේශවල අපේ පන්සල් වලට, භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු තැන් වලට ඒ කුඹුරු හැරේ ඒ වී මුං උඳු ආදී ධාන්‍ය වර්ග වගා කරන ගොවියන්ගේ ඒ කොටස් බැංකුවක් පළවෙනිනේ අපිට තෝනිගල කියලා සෙල්ලිපියක් හම්බුන තෝනිගල සෙල්ලිපි හම්බ වෙන්නේ පළවෙනි බැංකු ක්‍රමයෙන්. ඉතින් මේ බැංකු ක්‍රමයේ දේවල් තැම්පත් ධාන්‍ය තැම්පත් කිරීමෙන් ලැබෙන පොලිය ඒ ආරාමයට පූජා කරන්න. මොකද ආරාමයේ භික්ෂුන් වහන්සේලාගේ දානමාන කටයුතු සඳහා කියලා. ඒක විශේෂම සෙල්ලිපිය. ඊළඟට තවත් සෙල්ලිපි අපිට හමනවා කවි සෙල්ලිපි, කාව්‍යමය සෙල්ලිපි. කාව්‍යමය සෙල්ලිපි වලදී එක සෙල්ලිපියක් හම්බ වෙනවා උපරාජ නක කියන්නේ නාග කියලා උපරාජ කෙනෙක් යුවරජෙක් මේ බුදුන් සරණ ගියා කියලා. ඉතින් බුදුන් සරණ යෑම සෙල්ලිපියක කොටලා තියන්න ලියලා තියෙන තරම් විශේෂ වෙලා තියෙනවා. ඒ යෝගී ඒ කියන්නේ ඇත්තම බුදුදහම කියන්නේ බෞද්ධයන්ටම දේශනා කරපු දෙයක් නෙවෙයි ඕනම කෙනෙකුට පොදු මේ ලෝක ධර්මතා ලෝක ස්වභාවයෙන් බුදුදහම කියවෙන්නේ විවිධ මට්ටමේ. ඉතින් ඒ නිසා මේ ඒ සෙල්ලිපි මම කියවනවා. අපරිමිත ලොකහි බුදා සමිනති අට්ඨාන පරම දුලබේ සවඤ්ඤත පතේ අනුතරේ සතේ මහසරණේ ලොක චක බුද නම් සම්භූ. මම තේරෙන්නේ නැසුවේ මොනවත් තේරෙන්නේ නැතුනත් ඒ සෙල්ලිපි ඉගෙන ගන්නකොට හරි ලස්සන වචන. අපරිමිත ලෝකෙහි බුදා මේ අප්‍රමාණ ලෝකෙහි බුදුරජාණන් වහන්සේ බුද්ධා සමිනති අට්ඨාන පරම දුර්ලභේ සම කෙනෙක් නෑ මේ බුදුරජාණන් වහන්සේ හා සමාන කෙනෙක් නෑ. හැම දෙයකින්ම ලබා ගත හැකි පරම දුර්ලභ දෙය නම් බුදු බව. සවඤ්ඤුතපතේ අනුත්තරේ සතේ මේ උන්වහන්සේ සර්වඥතා ඥානය ලබා ගත්තා. සර්වඥ කියල කියන්නේ හැම දෙයක්ම දන්නවා කියන. සවඤ්ඤුතපතේ අනුත්තරේ අනුත්තර භාවයට පත් වුණා. අනුත්තර සතේ මහසරණේ ලොක චක බුද්ධ නම සම භූ. ලස්සන වචනය. ලොක චක ලෝක චක්කු අරිට ලෝකයේ ඇස් දෙකක් වගේ. බලන්න ලස්සන වචනය. බුද්ධ නම සම්භූ. සම්භූ කියලා කියන්නේ සම්භූ. සම්භූ කියලා කියන්නේ තනියම ධර්මය අවබෝධ කරගත්ත. මේ බුදුහාමී සංක්ෂිප්තයක් ගත්තොත් මේ අප්‍රමාණ ලෝකේ බුදුහාමුදුරුව හා සමාන කෙනෙක් නැහැ. මේ බුදුහාමුදුරුව මේ මනුෂ්‍ය ජීවිතේ ලබා ගන්න ඕන පරම දුර්ලභ දෙයක් තමයි බුද්ධත්වය, බුදු බව. ඒ සර්වඥතා ඥානය සහ අනුත්තර භාවයට පත්විච්ච බුදුරජාණන් වහන්සේ ලෝකයට ඇහැක් වගේ. බුදුන් වහන්සේ ස්වයංභූ තනියම ධර්මය අවබෝධ කරගත්තා. දෙවනි ගීයෙන් ගී දෙකක් තියෙනවා එකම සෙල්ලිපි. මෙගල්ලහි විහරේ නක උවරජෙහි බුද සරණ ගතේ මිචිය දිටික බිදිය යහ මග පරගෙන භූතේ. මේ ගලේ පිහිටි විහාරයේදී මේ ගලෙහි නක උවරජෙ නාග කියන නාම තිබුණ ඌ උපරජතුමා යුවරජතුමා බුද සරණ ගතේ බුදුන් සරණ ගියා. මිචිය දිටික බිදිය මිත්‍යා දෘෂ්ටික බව බින්දා මග පරයන බුතේ මග යහ මග පරායන වුණා. යහ මාර්ගයට ආවා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටික භාවයෙන් මිදීම සම්‍යක් දෘෂ්ටික වීම බුදුන් සරණ යාමම විශේෂ දෙයක්. එහෙනම් අපේ මිනිස්යන් විදිහට මේ පින්බිමේ ඉපදিলা බෞද්ධයන් විදිහටම උපත ලැබීමත් වාසනාවක්. ඒ නිසා අපි බුදුදහම හදාරනවානේ කොහොම හරි. ඒ නිසා දැන් අපේ ලංකාවෙන් බෞද්ධ නොවන පිරිසක් ඉන්නවා. සමහරවිට ඒ බෞද්ධ දේවල් ඉගෙන ගන්නේ නැහැ. ඉතින් මිත්‍යා දෘෂ්ටිකයි කියලා අපිට කියන්නේ ඇත්තටම සම්‍යක් දෘෂ්ටික වෙනවනම් බුදු ගුණ හිතනා නම් බුදු බල බුදු ගුණ අපේ කර ගන්නවනම් මගේ කර ගන්නවනම් ඒ බුදු ගුණ මගේ කර ගන්න මගේ කර ගන්න අපි බුද්ධ භාවයට ලංවෙන බුද්ධ භාවය කියලා කියන්නේ අවබෝධය මේ ලෝකයේ ධර්මාවබෝධය සඳහා අපි ලං වෙනවා. ඒ ලංවීමට කෙනෙක්ට හිතෙනවා නම් ඒක මහා වාසනාවක් විදිහට තමයි මට හිතෙන්නේ. වාසනා ගුණය කියන එකක් තියෙනවා බුදුදහමේ. බුදුහාමුදුරන්ට වාසනා ගුණ නැහැ කියලා කියනවා. අපිට වාසනා ගුණ කියලා කියන්නේ සසර පුරුදු. මේ සසර පුරුදු නිසා අපි ඉදිරියට ගමන් කරනවා, පුරුදුතා දියුණු කර ගන්නවා. පුරුදුතා දියුණු කර ගැනීම තමයි මේ කුසල් වල යෙදීම. තව එක මන්ද සෙල්ලිපි වල හතරවෙනි සේවක මේ අබේගිරි පස් කාලේ හදපු සෙල්ලිපියක තියෙනවා නමවෙනි සේවසේ හිටපු දම්පියා අටුවා ගැටපදේ කියන පොත ලියපු රජතුමාගේ දක්ෂතාව හැකියාව. එතුමා අභිධර්ම දේශනා කරන්න හරිම දක්ෂයි. එතුමා අභිධර්ම වාහනක ඉතාම අභිධර්මයෙන් කියවෙන්නේ සිතිවිලි ගැන, සිත හා සිතිවිලි ගැන. හොඳින් දහම අධ්‍යයනය කරපු කෙනෙකුට මේ භාවනා කියන වචනේ අපි පාවිච්චි කරනවානේ. භාවනා කරනකොට චිත්තානුපස්සන මේ සිතිවිලි ගැන දැනගන්න පුළුවන්. ඇත්තටම ධම්මපදයේ කියන පොතේ අපිට තියෙන්නේ අපි බෞද්ධයාගේ අත්පොත කියලානේ කියන්නේ. කොහෙන් පෙරලුවත් ඒ ගාථාවක් කියවුවහම අපේ හිත හැදෙන දහම් කාරණා. මේ ධර්ම කාරණා තවදුරටත් පැහැදිලි කරන්න ලියපු පොත ධම්මපදට්ඨ කතා. ඒ පොතේ තියෙන ගැටලු තැන්වල ලියපු අට කතාව දම්පියා අටුවා ගැටපද. ඒ පොත ලියපු රජුරුව ගැන මෙහෙම කියනවා. මම ඒක කියන්නේ සෙල්ලිපියක් විදිහට නෙවෙයි, සෙල්ලිපිය අදහසක් විදිහට. ලංකා රජයේ පිටත්වා කටිත තිපිටකෝ සබ්බ විච්ඡා පදීපෝ වත්තවාදී කවිසෝ සති දිටි විසදෝ දේශකෝ භාවකෝච පඤ්ඤා සද්ධා දයාවා පරහිත නිරතෝ ලෝක වේදී වදඤ්ඤු රාජින්දෝ කස්සපෝයන් විය විමල ගුණෝ හෝතු ලෝකේපි සබ්බෝ. මම ඒක සිංහලෙන් කිව්වොත් මේ කාශ්‍යප මහරජතුමා ලංකා රාජ්‍යයේ පිහිටලත් හදාළ ත්‍රිපිටක පර්‍යාප්ති ඇත්තේ සියලු විද්‍යාවන් ප්‍රදීපයක් බඳු විය. මේ ඥාන ශක්තිය එතම වක්‍රු හේවත් කීමේ බිනිමෙහි දක්ෂ විය. වාදී හේවත් පරවාද මතනේ අනුන්ගේ අදහස් මර්ධනය ව්‍යක්ත විය, දක්ෂ විය. කවීන්ට නායක විය. ස්මෘති ධෘති සම්පත්තීන් ආඩ්‍ය වූයේ අන්‍යයන්ට ධර්ම දේශනා කරන්නේ තමන් පිළිපදින්නේ කිය. ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවෙන් දයා ගුණයෙන් යුක්ත විය. ලෝකයේ ස්වභාවය දන්නේ මසුරු මල පියා දන් දීමෙහි ඇලුනේද විය. මෙසේ හේම සියලු ලෝවැසියෝ මේ රජවූ මෙන් නිර්මල ගුණයෙන් යුක්ත වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ තරම්ම රජ කෙනෙක් වර්ණනා කරන්න තරම් ඒ රජුරු පිටරන් වටිනා කෙනෙක් වෙන්නේ නැහැ. එතුමා ධර්මයේ ලියපු, ධර්මයේ කියවපු, ධර්මයේ මෙනෙහි කරපු, ධර්මය තමන්ගේ කරගත්තු රජෙක්. රාජ්‍ය පාලනයත් එක්ක ඒ දේවල් කරලා තියෙනවා. ඉතින් ඒ අභිගිරි සෙල්ලිප ගැන කතා කළා. ඊට පස්සේ අපිට 6 7 8 සියවස් වලදී හම්නා සීගිරිගි. මම චුට්ටක් මේ බර අදහස් වලින් සැහැල්ලු පැත්තකට යන්න කැමති. සීගිරි කවිත් අපිට කැටපත් පවුරක් හම්බ වෙනවා. ඒක සෙල්ලිපියක්ම නොවුණත් කැටපත් පවුරේ ලියපු ඒ ගී කුරුටු ගී කියලා අපි කියන්නේ. කුරුටු ගෑ ගී පොතේ කියලා ගීතයක් තියෙනවා නේද? කුරුටු ගී. මේ ගීවල විශේෂය තමයි මේවට කියනවා අපි පැත්තකින් භාව ගීත කියලා. භාව කියලා කියන්නේ හැඟීම්. මේ සීගිරිය බලන්න, සීගිරි රජදහන ඒ ගැන ගොඩක් විස්තර කතා කරන්නේ. පස්සේ කාලේ මේ සීගිරි රජදහනේ ලස්සන බලන්න මිනිස්සු ගියා. මිනිස්සු ගියාම ඒ චිත්‍ර දැකලා ඒ චිත්‍රවලට තමන්ගේ හිතේ ඇතිවෙච්ච හැඟීම් ලියපු කවි තමයි එතන තියෙන්නේ. සමහරට සීගිරි ගල ගැන, සමහරට සීගිරි චිත්‍ර ගැන, සමහර පරිසරය ගැන, සමහර ධර්ම කාරණා ගැන මේ විවිධ දේවල්. මම ඇත්තටම ධර්ම කාරණාවක් කියලා නෙමෙයි මේ කවි කියන්නේ. මේක අහලා කුරු කුරුදු දෙයක්. හැමෝටම කුරු කුරුදු කවියක්. කොමුල් අමත් ලෙප්ලි නැසේ එබොන්ඩ් මියුරියා හැබැසේ එකපල් දල්වන් දිගැසී මන ජල්වයි සිත් නොහසි. මං ඒ කවියේ අදහස කියලා මං ඒක අවධාරණය කරන්න උත්සාහ කරන්නේ අවසන් පේලි. මේ කොමුල් ආමණ්ඩ කියලා කියන්නේ මේ කොම්මණ්ඩු ගෙඩිය. අපි අද දවසේ කොමඩු අපිට හරි සුලබයි. කොමඩු තියෙනවා. කොමඩු හැදෙන්නේ මේ වියලි පළාතේ. කොමඩු ගෙඩියේ පොත්ත හරි හයියයි. හැබැයි මැද හරි මෘදුයි සහ රසවත්. ඉතින් මේ කොමඩු ගෙඩිය තමයි නිතර දැකලා පුරුදු පළතුර හරි මොනවා හරි දෙයක් උනේ. ඔහු ඒක ආරෝපණය කරන අර දැක්ක චිත්‍රේ කාන්තාවට. සිතුවමේ දැක්ක කාන්තාව ඒගේ හැඩරුව වලට ඔහු ඒක ආරෝපණය කළා හිතනවා කොමුල් ළමයි ලෙඩ්ලි නැසේ. මේ කොමුඩු ගෙඩියේ ඒ පිට තීරුව කපලා තිබ්බ වාගේ ඒ ඇටපිල වගේ කොමඩු ගෙඩියක අහම මේක ඇටපිල වගේ මෙයාගේ හිනහව දත්තික කළු තමයි මතක වුණේ. මොකද කොමලු ගෙඩි කැපුවහම කොමලු ඇට කළු වෙන්නේ. එයාගේ නෝන තමයි මම කනවා. එතකොට දැන් මේ වෙන කාන්තාවගේ පොඩි වෙනස් කාරණයක් කියන උත්සාහ කරන්නේ. එයාට එයාගේ නෝන තමයි මම හක්කුනේ. කොමුල් ලැමන් ලේට්ලි නැසි ඒ බොන්ද මියුරියහ බැසි ඒකේ බොන්ද වගේ ඒකේ මදේ වගේ යහ වචන කතා කරන කාන්තාව එක පල් දැල්වන් දිගැසි ඒකේ තීරු දෙකක් වගේ එයාගේ ඇහි බැන ඒ ඇස්වල නමු සිනිචිප්පේ දැකලා මගේ මනස දැල්ුණා. දැන් මේ කොමඩු ගෙඩිය කියලා කියන්නේ සීතල ගුණේ තියෙන පළතුරක්. හැබැයි ඒ සීතල ගුණේ තියෙන පළතුර හරහා ඔහු කියන්නේ යන්නේ ඊට වඩා මේ හිත දැල්ුණා කියලා. මේකට කියනවා විරෝධාකල්ප විරෝධාලංකාර කියන කවියක් කියලා. සීතල දෙයකින් හිත දැල්වෙන්නේ කොහොමද? මම ඒක කියන්න උත්සාහ කරන්නේ මේ අපේ හිත ගැනමයි. ඉතින් මනචල් වයිසිත් නමුසේ ඒ ගැන විචාරක මහාචාර්ය පරණවිතාන ශූරින් කියනවා මගේ හිත ඇගෙන් මිදෙන්නේ ඇය මගේ හිත මුදන්නේ නැහැ කියලා මේ විචාරක අදහස. එහෙම අවස්ථා තියෙනවද? ඇයි එහෙම වෙන්නේ? හොඳට හිතුවොත් එහෙම අපි කොහේ හරි බැඳුණු තැනක, අපි කොහේ හරි රිදුණු තැනක, අපි කොහේ හරි ඇලුණු තැනක නිසා අපේ හිත වලට සැනසෙල්ලක් නැති වෙනවා. නිසා අර බුදුදහමේ උගන්වන ඊට වෙනස් පැත්තක්. දිත්තේ දිත්තේ මන්ත සුතේ සුත මන්තං මුන්තේ මුන්ත මන්තං එහෙනම් විඤ්ඤාතේ විඤ්ඤාත මන්තං මේ දැක්ක දැක්ක විතරයි කියලා හිතන කෙනට අපේ හිත පුහුණු වෙලා තිබුණා නම් මේ කවි සංකල්පනාව එන්නේ නැති වෙයි. එහෙනම් කවි කියලා කියන්නේ අනෙන් කායටත් ඒ කවි හිතවිලි දෙන කෙනෙක් කවියා යමක් නොකියයි ඔහු යමක් අඟවයි කියලා කියනවා. ඒකට කවි මේ කවින්ගේ හිතවිලි මං කව බහාව ගීත කියලා. එහෙනම් මේ හැඟීම තමන්ගේ හිතට ආපු හැඟීම අනික් අයටත් පොදු හැඟීමක්. අන්න කලින් කියපුවර සම්භාවි කියන වචනේ. එතකොට එදාටත් අදටත් හෙටටත් පොදු හැඟීම්. පොදු හිතිවිලි, පොදු කාරණා. ඒ ගැන කතා කරද්දී මේ කාව්‍යයේ තියෙන අදහසත් සම්භාවය කියලායි හදාරන්නේ. කියලා දෙන්න වෙනවා. ඒතර භාව එදා මිනිසුන්ටත් ඒ විදිහටම තිබුණා. අද මිනිසුන්ටත් එහෙම තියෙනවනේ. තියෙන්න පුළුවන්. හිතක් හේව්ව. එදා අනාගතයේ මිනිසුන්ටත් එහෙම වෙයි. මේ පොදු හිතවිලි ඔස්සේ තමයි අපි අපිට අත්දැකීම් එකම තමයි අපි ඒක අතහරින්නත් ඕන වෙන්නේ. නිසා හිත කොයක් ගන්න අපිට සිද්ධ වෙන හැංගිමුත්තන් සෙල්ලම් කරන්න. හැංගිමුත්තන් දන්නවනේ. හැංගිමුත්තන් සෙල්ලම් කරද්දී මේ අපිට යම්කිසි සීමාවක් තියෙනවා. තව කවුරු හරි ඕනේ හොයා ගන්න. ඒතර එයා හැංගෙනවා ඊළඟ එක්කෙනා හොයනවා. හැබැයි හොයන්නේ අර සීමාවක. ඒ සීමාවේ හොයද්දී කොහේ හරි ඉඳලා අපි හොයා ගන්නවා. හොයාගත්තට පස්සේ ආයෙ දුවන් බැයි සීමාවෙන් එහාට යන්න බෑ. ඇත්තටම මේ හිත සෙවීමේ කාර්යය මේ අපේ ශරීරය කියන සීමාවේ තමයි හොයන්න වෙන්නේ. ඉතින් මේ සීමාවේ ඉඳගෙන හුස්ම හොයා ගන්න පුළුවන් නම්, හිතවිලි හොයා ගන්න පුළුවන් නම්, ධර්මතා හොයා ගන්න පුළුවන් නම්, ඒ සිහිය පවත් ගන්න පුළුවන් නම් අපි දිනුම්. ඉතින් මේ හැංගි මුත්තන් සෙල්ලම කරන්න මම අර සීගිරි ගිය උපදේශයට කියන්නේ කැමති. ඊළඟට ඊට පස්සේ කාලේ අපිට හම් වෙනවා මිහින්තලා සෙල්ලිපි. මම සෙල්ලිපි වලින් තව එකක් දෙකක් කියන්න සෙල්ලිපි පුවරු ලිපි දෙකක් ආයෙත් මිහින්තලේ බලන්න ගියොත් අර ඉස්සරහාම තියෙන ලොකු පුවරු ලිපි දෙක. ලොකු පුවරු ලිපි දෙකේ තියෙන්නේ භික්ෂුන් වහන්සේලාගේ ඉදිනදා කටයුතු ගැන සහ පරිපාලන කටයුතු ගැන. මගේ නෙවෙයි ඔබතුමා කමටහන් ගැනනේ. එන කමටහනක් මතු කර ගන්න තමයි මම මේ ඒ කාරණේ මතක් කරන්නේ. ඉතින් ඒක කියනවා කාගියාසි කමටහනක යෙදී කියලා. කාග්‍යාති කායගත සති. ඒකෙත් එහෙම තැනක තියෙනවා. ඊළඟට සූත්‍ර දේශනා කරන භික්ෂුන් වහන්සේලාට විනය දේශනා කරන භික්ෂුන් වහන්සේලාට අභිධර්ම දේශනා කරන භික්ෂුන් වහන්සේලාට පඩිනාඩි ගෙවපු බවක් එහි සඳහන් වෙනවා. ඊළඟට මේ පරිපාලන කටයුතු ගස්කොල් නොකැපිය යුතු. ගස්කොලන් කපන්න එපා. ඒකෙන් කියවෙන මේ ස්වභාව ධර්මයට ඇලුම් කරන්න. ස්වභාව ධර්මයේ මේ ගහකොළට අපි ආදරය කරන්න පුරුදු වුණොත් අපි ස්වභාව ධර්මයේම කොටස. ඇත්තටම මේ මහා විශ්වය ගැන හිතුවොත් අපි පුංචි අංශුවක් වගේ. අපිට තනියම ජීවත් වෙන්න බෑ. ස්වභාව ධර්මයෙන් විලිවිලා ජීවත් වෙන්න බෑ. මේ කොවිඩ් කාලේ අපිට ඒක ගොඩක් ඉගැන්නුවා. අපිට හුස්ම ගන්න හොඳ පරිසරයක් ඕනේ, ගස්කොළන් ඕනේ. එතනකට ඒ හුස්ම හදලා දෙන, ඒ ඔක්සිජන් හදලා දෙන හිරු එළිය ඕනේ. හිරු නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ. මේ සජීවී බව මම විද්‍යාත්මක දේවල් ගොඩක් දන්නේ නෑ. නමුත් මේ දන්න කාරණා ටික අපි ලං කරගත්තොත් මේ ස්වභාව ධර්මයේ ඒකරාශී වීම ගැන ඒකෙම ජීවියෙක් බවට පත්වීම කමටහන. ඒ ස්වභාව ධර්ම ක්‍රියාකාරීත්වය තේරුම් ගත්තහම අපිට ස්වභාව ධර්මයෙන් තොරව ඉන්න බෑ. ඊළඟට අපි ඒකට බද්ධ වෙලා ඉන්නේ වෙනස් කණ්ඩායමක් මේ චක්‍රයක් වගේ. ඒ චක්‍රය තේරුම් ගත්තාම අපි ස්වභාව ධර්මයේ රකිනවා, ස්වභාව ධර්මය අපිව රකිනවා. මේ චක්‍රය ඇත්තටම කමටහනක් තමයි. ඊළඟට මම එනවා වෙලාව
තව ටිකක් ඉවර කරන්න එක හොඳයි. ඔබ වහන්සේ අවසන් කරන්න එක.
ඊට පස්සේ අපිට මං සෙල්ලිපි ගැන කතා කරලා අපිට 10 වෙනි සේවසට කාලෙන් අපිට හම්බ වෙනවා වේවල් කැටිය සෙල්ලිපි වල. වේවල් කැටිය සෙල්ලිපි තියෙන දඬුවම් ක්‍රම ගැන මේ විවිධ දඬුවම් ඉස්සර මිනිස්සු හොරකම් කරලා තියෙනවා ගම්වල. අද වගේම අදත් ඉන්නනේ හොරකම් කරපු මේ පස්පව් කියලා අපි පංචශීලයේ ගැන කතා කරනවා. ඒ මේ පංචශීලයේ ගැන පළවෙනි එක සත්තු මරීමෙන් වැළකීම අබේ දානේ. අබේ දානේට පුහුණු කළ මිහින්තලෙත් අබේ දානේ. අබය භූමියක් කළා. ඒක සතුන් මරන්නේ. දේවානම් පියතිස්ස රජුරෝ ඒ පළවෙනි වතාවට මේ ඒ දුණු හීතල බිම දැම්මට පස්සේ ආයෙත් ඒ සතුන් මැරුවේ නැහැ කියලානේ අපි දන්නේ. ඒ නිසා මේ අබේ භූමියක් කිරීමෙන් අනෙක් අයට කියලා දෙන සතුන් මරණ එකෙන් වැළකින්න කියලා. ඒක ඒත් ඒව කරනවා. මිසෙම කරනවා. ඒක සොරකම් කරන එක. ගම් ඒ සොරෙක් අල්ල ගන්න විදිහ දසගම් පනත කියලා නීති රීති. ඇත්තටම ඒ ගෙදර එක්කෙනෙක් හොරකම් කළොත් ඒ ගෙදර වෙන කෙනෙක් දඬු අත්අඩංගුවට ගන්නවා. ඒක අදත් තියෙනවා කියලා මම අහලා තියෙනි. ඒ අත්අඩංගුවට ගන්නවා. එයා බැරි වුණොත් ගමක් වටලනවා. ඒ ගම බැරි වුණොත් ගම් 10ක් දසගම් පනත ගම් 10ක් වටලලා ඉසර වාහන තියෙන නැතුව ඇති පැනලා යන්න. ඒින්ද ඒ සීමාව වැටලීමෙන් ඒ හොරා කොහොම හරි අල්ල ගන්නවා. ඉතින් ඊට පස්සේ දඬුවම් කරලා දඬුවම් කරන්නේ මේ හැම වෙලාවම නිවැරදි කෙනෙක් බවට පත් කරන්න. මට හිතෙනා වෙලාවකට ඒ ශාරීරික වද හිංසාව ගැන කියද්දි හිතෙන් වෙන වරදට ශරීරයටනේ දඬුවම් කරන්නේ. දැන් මේ කොවිඩ් කාලෙත් එහෙම ප්‍රශ්නයක් මට හිතෙන්නේ. මේ කොටු කරලා තියෙන එක නේ හුස්ම සම්බන්ධ කාරණේට කාමරයක කොටු කරලා තිබ්බම කොහොමද එයාගේ හිතවිලි ක්‍රියාකාරකම් පාලනය කරන්නේ? ඒ වෙයි මානසික ලෙඩ්ඩු බවට පත් වෙන ගොඩක් දෙනෙක් බොහෝ දෙනෙක් මුණ ගැහිලා තියෙනවා, කතා කරනවා. ඒ අතීතයේ මේ බාහිර ශරීරයට තමයි දඬුවම් කරලා තියෙන්නේ. බයි හිතට දඬුවම් කරන දේවල් අඩුයි ඒ කාලේ. ඒ සම්බන්ධයෙන් අපිට සෙල්ලිපියක් හම්බ වෙනවා. ඊළඟට පොළොන්නරු ගල් විහාර කතිකාවත ගල් විහාරයේ කියන විහාරය හුඟ දෙනෙක් දැකලා ඇති. පින්තූරයකින් හෝ සමහරට ගිහින් ඇති. අපේ හිත නිවෙන තැන ඒ මහා විශාල පර්වතයේ මිනිස්සු ඇඳපු පර්වත බුදුහාමුදුරන්ට වඳින තැනට පත් කරන්න බුදුහාමුදුරුවන්ගේ රූපය මූර්තිමත් කළා ගල් ගලේ කෙටුවා. ඉතින් ඒ දක්ෂ නිර්මාණ ශිල්පීන් භාවනා යෝගීවම ඉන්නේ ඇති. ඒ තරම්ම බුදු ගුණ ගැන බුදු රුව ගැන අදහසක් තියෙන්නේ නැති. එහෙම නොවෙන්නේ ඒක ඒ තරම් නිවැරදිව කරන්න බැරි වෙන්නේ නැති කියලා බැරි වෙයි කියලා මම හිතන්නේ. ඉතින් එහෙම නිර්මාණකරුවන් අපිට හදලා දුන්නේ ගල් විහාරේ ලොකු 40 ගලක ඉරි ගහලා ලියලා තියෙන කතිකාවතක්. කතිකාවත කියලා කියන්නේ රජුරු, ඒ වගේම මේ රාජ්‍ය නිලධාරීන්, එංගර නායක හාමුදුරුවරු එකතු වෙලා සාකච්ඡා කරලා මොනවද අපි කරන්න ඕන කියලා තීරණය කරලා ගන්න තීරණ ලියපු ලේඛනයක්. ඉතින් ගලේ කොටලා තියෙනවා. දෙපෝයෙන් දෙපෝයට කියවන්න කියලා භික්ෂුන් වහන්සේලට නිර්දේශ කළා. තුන්නකා සමග කරපා. තුන්නකා නිකාය තුනක් මහා විහාරය කියලා කියන්නේ ථේරවාද සම්ප්‍රදාය. අභේගිරි කියලානේ ථේරවාද මහායාන දෙකම මිශ්‍ර වෙච්ච සම්ප්‍රදායයි. ඊළඟට වජ්‍රයාන කියලා ජේතවනාරාමය ගැන අපි අනුරාධපුරයේ ඉගෙන ගන්නේ වජ්‍රයාන. මේ කියන තුන්නිකායම එකම තැනකට ගෙනල්ලා මේ ලංකාවේ තියෙන එකම විනය නීති ටික සුරක්ෂිත කරන්න සමගියෙන් ඉන්න කියලා ලියපු කතිකාවතක් තමයි ගල් විහාර කතිකාවත. ඒකෙත් කියනවා සිව් අරක් මෙනෙහි කොට. ඒක එක කමට හනක් මම මේ මතු කරගත්තේ. සිව් අරක් කියන චතුරාරක්ඛා භාවන. චතුරාරක්ඛා භාවනා කරන කෙනෙක් ඉගෙන ගන්න මුලින්ම ඉගෙන ගනිද්දී අපේ ගුරුතුමාගෙන් අහලා දැනගන්න ආරක්ෂක භාවනා හතරක් ගැන කියලා දෙලා තියෙනවා. බුද්ධානුස්සති, මෙත්තා ච, අසුභං මරණස්සති. බුද්ධානුස්සති කෙනෙක් පුහුණු වෙන්න ඕන බුදු ගුණ මෙනෙහි කිරීම. බුදු ගුණ ගැන සිහිය පවත්වා ගැනීම එක කාරණයක්. ඊළඟට මෙත්තා ච, මෙත්තා භාවනා, මෛත්‍රිය, තමන්ට මෛත්‍රී වැඩීම, මිත්‍රත්වයේ කොට නැගීම සහ තමන්ගෙන් අනුන්ට මුළු ලෝක සත්වයාටම සිව් දිශාවට අට දිසාට දස දිසාවටම මෛත්‍රී වැඩි වීම. කරණීය මෙත්ත සූත්‍රය, ඊළඟට මෙත්ත සූත්‍රය, මිත්‍රත්වය ගැන කියවෙන සූත්‍ර තියෙන, මේ මෛත්‍රිය පුහුණු කරන්නේ. අසුභ, අපේ ශරීරයේ අසුභ ගැන මෙනෙහි කිරීම, අසුභානුස්සති, අසුභ අනුස්සති. මේ ශරීරයේ සුභ විදිහටම දැක්කහම අපිට පොඩ්ඩක් රිදුනත් අපිට හිත දරා ගන්න බැරි වෙනවා. හැබැයි අපි ශරීරයේ අසුභ ගැන මෙනෙහි කරලා තිබුණොත්, එහෙම පුහුණුවක් ඇති කරගත්තොත් ඇති දෙයක් නෑ. මේ ශරීරයේ මොනවද තියෙන්නේ කියන තැනට එනවා. ඒක ගැන මම බුදුරජාණන් වහන්සේක තැනක දිනවා, මේ පටික්කුල පිළිකුල් සාගතයි මේ මෙනෙහි කිරීම. එහෙම මෙනෙහි කරාම දැන් අහගෙන ඉන්න අයට ඒක කැමති නැති වුණොත් සමහරවිට ඒකම මතක් වෙන්න පුළුවන්. ඒ හින්දා මම මේ කාරණා කියන්නේ. කැමති කෙනෙක්ට පුළුවන් ඒ ගැන දිනු කර ගන්න. ඊළඟට මරණස්සති, මරණ සතිය, මරණය ගැන මෙනෙහි කිරීම. එක මම අහලා තියෙන කතාව, සෙන් ගුරුවරයෙක්ගෙන් ගෝල්ලෙක්ගෙන් ඇහවලු කොහොමද මේ ජීවත් වෙන්නේ කියලා. එතුමා කිව්වලු මරණයට සූදානම් වෙන්නේ කියලා. ඊට පස්සේ මෙයා කොහොමද මරණයට සූදානම් වෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවා. ආයි මං ගිහලා ඇහවලු කොහොමද මරණයට සූදානම් වෙන්නේ. ඒ ගුරුතුමා කිව්වලු හොඳට ජීවත් වෙන්න කියලා. එතකොට අපි මරණයට බය නැති වෙන නම් අපි හොඳින් ජීවත් වෙනවා කියලා. අනික් අතට ගත්තහම මේ හුස්ම එක්ක යාළු වුණාම, හුස්ම ඇතුල් වීම සහ හුස්ම පිටවීම ගැන හොඳ අධ්‍යයනයක් කළාම ඒකේ ඇත්තටම තියෙන්නේ ජීවිතයයි මරණයයි තමයි. එහෙනම් මේ ජීවිත මේ හුස්ම එක්ක යාළු වුණු කෙනෙකුට, මරණය එක්ක යාළු වුණු කෙනෙකුට මරණයට බයක් නැති වෙනවා. මෙන්න මේ අතීතයේ භික්ෂුන් වහන්සේලා ගොඩක් වෙලාවට වෘක්ෂ මූලවල, හිස් ගෙවල් වල, එහෙම ලෙන්වල භාවනා වැඩුවේ ජීවිත අනාරක්ෂිත බවක් තිබුණා. ඒ ජීවිත අනාරක්ෂිත බව ඊළඟ මොහොත කියන්න බැරි තැනක හිටියේ. දැන් වගේ ඒසී දාලා මේ කාමරයක සියලු පහසුකම් සහිතව භාවනා කරපු අය නෙවෙයි හිටියේ. ඒ නිසා මේ ජීවිත අනාරක්ෂිත භාවයේ ඉදිරියේ ඊළඟ මොහොත ගැන කියන්න බැරි. මේ කොවිඩ් අපිට උගන්වන්නේ ඒක. ඊළඟ මොහොත ගැන කියන්න බැරි මේ ජීවිතයේ කොහොමද මේ අපි ඉන්න මොහොතේ කෙලෙස් නැති කරගන්නේ, අරිහත් භාවයට පත් වෙන්නේ, මේ සසරින් ගැලවෙන්නේ, සසරට වැටෙන්නේ නැතුව සුරක්ෂිත වෙන්නේ, සංසාරයට වැටෙන්නේ නැතුව සුරක්ෂිත වෙන්නේ කියන කාරණේ නිතර මෙනෙහි කරන්න ඕන කියන අර සූත්‍රයක් වගේ වචනේ ඒක ලිව්වහම ඒක පුහුණු කරන්න අපි දැනගන්න ඕනේ. අර උපුල් ගමගේ මහත්මයා කිව්වේ අර කෙටියෙන් දෙයක් කිව්වා කියලා කමටහන. ඒ වගේ කෙටියෙන් තියෙනවා, හැබැයි ඒකේ විස්තරිත කාරණා අපි දැනගන්න ඕනේ. ඉතින් ගල් විහාර කතිකාවටත් එහෙමයි, ඊළඟට ධම්මදින කතිකාවටත් එහෙමයි, මහනුවර යුගයට එනකොට රාජශ්‍රී රාජසිංහ කතිකාවත කියලා අපේ කතිකාවතක් හම්බ වෙනවා. එහෙනම් මේ ගල්ලේ කෙටු සෙල්ලිපි ගොඩාක් හම්බ වෙනවා. බදුල්ලේ තියෙනවා කච්චේරියේ දැනට බදුළු ටැම් ලිපිය කියලා. ඒක තියෙන වෙළඳාම ගැන මේ බොහෝ දේවල් ගලේ කොටපු ඉතිහාසයක්, භාෂාවක පරිණාමයක්, කමටහනක් වගේ දේවල් අපිට ඉතිරි වෙලා තියෙන ඒවා හදාරීම ඇත්තටම කමටහනක් තමයි.
කලේ කිතු ඉතිහාසයක් අපිට ඉතිරි වෙලා තියෙනවා, ඒවා හදාරීම කමටහනක් තමයි. මම හිතන්නේ බොහොම ප්‍රයෝජනවත් ඉදිරි ඔබ වහන්සේගේ දේශනාව අවසන් කරා. දැන් මම කැමති අපි බොහෝ කාලයක් ගත කරලා තියෙනවා, පැය එකකට වැඩි කාලයක්. හැබැයි ඒ අතර කෙනෙකුට තියෙනවා නම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න චැට් බොක්ස් එක හරහා හෝ එහෙම නැතිනම් පෞද්ගලිකව ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ අතර මම ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනතුරු අපේ ගුරුතුමා පුණ්‍යසාන්ත ගමගේ ගුරුතුමා වෙතට හැරෙන්න කැමතියි. දැන් අපි මේ ශිලාලිපි ගැන එහෙම නැත්නම් මේ ශිලාලිපි ගැන කතා කරන්න, දැන් අතීතේ වර්තමානයේ ශිලාලිපි නෙවෙයි තියෙන්නේ. දැන් වර්තමානයේ තියෙන්නේ මේ විදිහේ මේ ස්මාර්ට්ෆෝන්. දැන් හැබැයි මට අහන්න සතුටුයි, දැන් අපේ ගුරුතුමාගෙන් ස්මාර්ට්ෆෝන් වලින් අපි හැම වෙලාවම කතා කරන්නේ මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන අහිත අගුණ ගැන. හැබැයි ඒත් සමහර වෙලාවට ප්‍රයෝජන තියෙනවා නේද අපේ ගුරුතුමනි? අපේ ගමනට කමටහනක් කරගන්න පුළුවන් අවස්ථාවන් අපිට හමු වෙනව නේද?
ඔහොම හම්බ වෙනවා. මොකද මේ එක ඕනේ වෙලාවට වැඩ කරන්නේ.
ඔව්.
මේ අපේ පොඩි අල්ල වගේ තියෙන ෆෝන් එකකින් දැන් මේ වැඩ කරන්නත් අපි සම්බන්ධෙත් එහෙම ක්ෂණේතාවත් ඒ සබරදහම තියෙනවා මේ විදුකම කියන සබරදහම නීති අභිභව අපිට ඕනේ දෙයක් කරන්න බෑ අපි නීති වල නම්ලා තමයි වැඩ කරන්නේ එක කාරණයක් තමයි මේ අපි මෑණියන් වහන්සේ බොහොම ලස්සන විනහනින් හරි සතුටුයි අපිට මේ විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන හන්සේ ශිෂ්‍යෙක් වෙන්න මම හිතන්නේ උංගාක් විස්තර ඉගෙන ගන්න ලැබෙයි. ඒ දෙල්ලි කියන්නේ මොකක්ද ඒක කිසියම් කාලයක් වගේ. ඒක තමයි ඇත්ත. ඉතින් අද අපි තුමා කිව්වා වගේ මේ ඇත්ත පිළිගන්න ෆෝන් එකේ තියෙන දේ තමයි. ඒ ෆෝන් එකේ තියෙන දේ තමයි අපිට සුද්ධ කරගන්න. ඒකටත් එහා ගිය දේ. ඉතින් මේකේ මොකක්දම ඇත්ත කියනවා. මේ ෆෝන් එක අපිට කියන හැම එකක්ම ඇත්ත නෙමෙයි. එතකොට මෙතන ඉතාම වැදගත් වෙනවා අපි විචාරශීලීව. විශේෂයෙන් විපස්සනා භාවනාවේ වැදගත් අංශයක් තමයි විචාරශීලීව සම්බන්ධයේ ස්වභාවය. يعني මේවා අපි කියූ පමණින් නෑ. ඉතින් මා දකින මේ එක අවශ්‍යතාවක් මේ සුද්ධ වූ ග්‍රන්ථයක් විදිහට බොහෝ දෙනෙක් පිළිගන්නවා මේක පරම සත්‍යයක් කියන එක තමයි එතන අන්තවාදී බවක් ඒ වගේම වහල් බවක් තියෙනවා ඒ වගේම තව මූලාශ්‍රවල නිහිල්ලා බලලා තැනකට එන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඉතින් මේ උපකරණ වල සංග්‍රහන්නේ වර්ධියන්නේ අපි ඒ උපකරණ පිටාගෙන ක්‍රමින් තුල. අර මැනිසේ කියෝ කාරණා මතක් කොට අතීතය මේ සරණේ පිළිබඳ සෙන්ටිපිය ළඟට මරණය ගැන ප්‍රණාම භාවනාව ගැන ඉතින් මේ තවත් අත්දැකීමක් බෙදා ගන්න ඔබතුමා මට කාලය දෙන්න. මේ අත්දැකීමත් මට මේ
සර් සමාවෙන්න සර් මේ ඇහෙනවා මදි සර් ගොඩක් හිමින් ඇහෙන්නේ
ඉතින් සන්තෝෂයට කාරණයක් මා වැහෙන්නේ නැත්නම් පේන්නේ නැහැ ඇහෙන්නේ නැහැ
සර් හෙඩ්ෆෝන්ස් එකක් පාවිච්චි කරනවා නම් ගලවලා බලන්න පුළුවන් පොඩ්ඩක්
හෙඩ්ෆෝන්ස් හෙඩ් එක තමයි දැන් ගලවන්න වෙන්නේ ඇහෙනවද දැන්
එපාර ඇයෙනවා ඉස්සරට වැඩිය.
මේ අදිමින් හිතේ මේ
අර සර් සමා වෙන්න සර් ආපහු එහෙම එක අඩු වුණා.
හරි. එහෙමනම් හැබැයි නැත්නම් බලන්න.
මම හිතන්නේ අපිට කමටහනක් දුන්නද කියලා හිතෙනවා මේ තාක්ෂණයට මෙච්චර නතු වෙන්න එපා කියලා. සහ මේ සාකච්ඡාව අතරමැද මේ සහ පුදුමා සඳහන් කරා මේ අන්තර්ජාලයේ පරම සත්‍යයක් නොවන බව. නැවතත් ගුරුතුමනි ඔබතුමාට කතා කරන්න පුළුවන් මේ කතාව අවදි කරන්න පුළුවන්ද නැවත? සුජාන්ති ඇහෙනවද?
ඇහෙන්නේ නැහැ ડોක්ටර් හේරත්.
හොඳයි, මම හිතන්නේ ගුරුතුමාගේ සම්බන්ධතාවයේ කිසියම් ආකාරයක ගැටලුවක් තියෙන බව පෙළී යනවා. මේ වෙලාවේ අපි කැමැති නැවත මතක් කරන්න අපේ ඊළඟ වැඩසටහන ලබන මාස 6 වෙනි දින හවස 3:00 සිට 5:00 දක්වා පවත්වනවා. සාමාන්‍ය පරිදි පළවෙනි සෙනසුරාදා හවස 3:00 තමයි මේ වැඩසටහන අපි සංවිධානය කළා තියෙන්නේ. ඔබ සැවමටම ආරාධනා කරනවා මේ වැඩසටහනට සහභාගී වෙන්න කියලා. ඒ අතර අපේ මෑණින් වහන්සේගෙන් කිසියම් ආකාරයක ගැටලුවක් තියෙනවා නම් ඔබට මේ විමසන්න පුළුවන්, විමසන්න අවස්ථාව තමයි මේ තියෙන්නේ. මා අවසාන වශයෙන් තව ඉතා සුළු ප්‍රශ්නයක් අහන්න කැමති අපි මෑණින් වහන්සේගෙන්. දැන් අපි අතීතයේ සෙල්ලිපි ආශ්‍රයෙන් කමටහන් ගැන කතා කරා, ඊට පස්සේ වර්තමානයට ඇවිල්ලා කතා කරා, ගීත ආශ්‍රයෙන් අපි කමටහන් ගැන කතා කරා. ඒ අතර මේ සමහර මේ ප්‍රතිකාර සඳහා කමටහන් පාවිච්චි කරලා තියෙනවා නේද? විශේෂයෙන්ම කොහොඹාකංකාරී වගේ අංගවලදී මම දන්නා පරිදි ඒ ප්‍රතිකාරයක් හැටියට පාවිච්චි කරනවා වගේම ඒකත් කමටහනක් වෙනව නේද? සහ ඒදී රෝගියා තවත් ප්‍රතිකාරයේ කොටසක් බවට පත් වෙලා සුවය ලැබෙනවා නේද? අපේ මෑණින් වහන්සේ
වෛද්‍යතුමනි, අතරම ජනශ්‍රුති යටතේ මම සඳහන් කළා ජන කවි, ජන ගී, ජන නාට්‍ය, නූර්ති නාඩගම් වගේ දේවල්. ඒකේ ඒවල මේ කොහොඹ කංකාරිය, 18 සන්නිය, රිද්දියාගය আদি නැටුම් නාට්‍යානුසාරයෙන් රෝගීන් සුවපත් කරන ක්‍රම වේද අපේ ජනතාව අතර තිබිලා තියෙනවා. ඒ 18 සන්නිය ගැන කිව්වොත් ඔබතුමා ඒ සඳහන් කළා වගේ කාරණා තමයි තියෙන්නේ. 18 සන්නිය දැන් අපිට විවිධ ලෙඩ රෝග වෙනවා. මේ ලෙඩ රෝග ආපුහම මේ ලෙඩේ නමින් තමයි මේ යක්ෂයා, මේ ලෙඩේට නම දාලා යක්ෂ. දැන් අපිට කොරෝනා යක්ෂයා කියන තමයි වෙන්නේ. සන්නියකුම මේ සන්නියගෙන නේද? ඒ වගේ මේ ඒ යකෙක් දැන් අතීතයේ තිබුණ මිනිසුන් මොනාහරි ලෙඩක් හැදුනහම මේ භූතේක විශේෂලා යකෙක් ගහලා ඔන්නෝ වගේ අදහසක්. ඒ නිසා මේ පොඩි තොවිල් වගේ රට සින්දාක්මනාගමේ Hindu ආගමේ තොවිල් කරාද ඒක බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් දියුණු වෙච්ච රටාවක් තමයි අපේ සිංහල රටේ දියුණු වෙලා තියෙන්නේ. අපේ හාමුදුරුවෝ තමයි ඒව සකස් කරලා තියෙන්නේ හුඟක් වෙලා. ඒ නැත්නම් හොඳ බෞද්ධයෝ මේ හැම කවියකම තිබිලා තියෙන්නේ. අපි ජිනපංජරය කියලා පිරිතක් අහනවනේ, ජයාසන ගතා වීරාජෙත්වා මහරංස වාහිනී චතුසච්චාමතරසං යේ පිවිනසු නරස බමි. මේ බුදුරජාණන් වහන්සේ ජයග්‍රහණය කළා. ඒ වීරෙක් බවට පත් වුණා ජයසනගතා වීර ජෙත්වා මාරංස වාහිනි. මේ මාරයාව ජයග්‍රහණය කළා, මාර පරාජය කළා කියන්නේ. දැන් බුද්ධත්වයේ ලැබීමම මාර පරාජයක්. ඉතින් ඒ වගේ ඒ කියන ජිනපංජරයේ ඒ කියන බුදුවරුන්ගේ බුද්ධ ශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ගුණ ගැන තමයි තියෙන්නේ. මේ කාරණා අටවිසි බුදුවරයන් වහන්සේලා කියලා අපි විශ්වාස කරන බුදුවරු නාමාවලියක් තියෙනවනේ. දීපංකර බුදුහාමුදුරන්ගේ පටන් මේ අටවිසි බුදුවරයන්ගේ නම් කියමින් දැන් මේ දැන් සානියාකම වගේ එක ගත්තොත් ඉස්සර වෙලා මේ ලස්සනට නාට්‍යයක මේ පත්තගෙන නාට්‍ය ශාලාවක් වගේ මේ බාහිර පරිසරය සකස් කරනවා. ගොක්කොල වලින් හදලා ඊළඟට පොඩි පාරක් හදලා ඒ මල් යහනක් හදලා ඒ සේරම හදලා ආතුරය කියන්නේ ලෙඩක් තියෙන කෙනා. එයත් ගෙනලා ඉඳවලා ඊට පස්සේ මේ බලන්න පිරිසකුත් ඉනවා. ඒ බලන්න ඉන්න පිරිසත් ඉස්සරහා ඒ යක දුරාහරේ ගුරුන් වහන්සේ මේ දේවල් කියනවා. හැබැයි මේ කෝලයාට ඉසට පුවක් මලකින් හෝ කොල් මලකින් හෝ දෙහියත් එකකින් හෝ ආශිර්වාද කරමින් ඒ දේවල් කියන්නේ බුදුගුණ. එහෙනම් මේ බුදුගුණ බලයෙන් මේ ලෙඩ සුවපත් වෙන්න මේ යකා යන්න කියලා තමයි යන්නේ. ඒක නේ ඕම් රින් ඒස්වා කියලා මේ මන්ත්‍ර රටාවට අර පෙළගස්සල වාක්‍ය ලියලා තියෙනවා. ඒ වාක්‍ය ලියපු දේවල් හරහා ඉතින් දුම්මල ගාන මේ ඒස්වා කියන එකේදී දුම්මල ගානවා අර දුම් කබලට. ඒකට අර ආතුරය බලාගෙන ඉන්න එක නෑ එතන මේ දුම් ටික වගේම මේ යකා යනවා කියලා. මේ මනසට පොඩි බෙලිතක් කවනවා හැසිරීම හරහා. ඉතින් ඒ වගේ අපේ ලංකාවේ එහෙම සම්ප්‍රදායක් තියලා තියෙනවා මනසට බෙහෙත් දෙන. ඒ තමන් හිර වෙලා ඉන්න හිතවිලි වල රටාව අයින් කරලා තමන් නිරෝගී සුවපත් වුණා කියන තැනට එනවා. අන්තිමට පිරිත් පැන් දීලා පිරිත් පැන් කියලා හිතන මොනවා හරි පැන් ටිකක් ඒගොල්ලෝ ඒ අවසානයේ දෙනවා. පිරිත් පැන් දීලා පිරිත් නෝල් බැඳලා මේ ඔක්කොම යක්කු ටික ගියා කියලා ආතුරේ රිකුවම ආතුරේ එදා ඉඳලා සුවපත්. ඒකවල මේක උපක්‍රමයක්. මේක පොඩි භාවනාවක රටාවක් වගේ තමයි හිතවිලි වෙනස් කරන එක. මං හිතන්නේ වෛද්‍ය විද්‍යාවෙත් එහෙම තියෙනවා කියලා කලින් දේශනාවක මට මතකයි ඔබතුමා සඳහන් කළා වතුර ඉන්ජෙක්ට් කළා කියලා වගේ අදහසක් කියනවා. එහෙම. ඉතින් ඒ නිසා මේ සන්නියකුම ඊළඟට සොකරි නාට්‍ය මේ නාට්‍යානුසාරයෙන් කටයුතු කිරීමේදී මේ බලන්න එන පිරිසත් සමහරලාට විද්‍යාගයේදී කරන්නේ මේ බබ්බු ඉපදෙන්නේ නැති මවකට බබෙක් ඉපදීම දක්වා කියන කාරණා ටික පෙළගස්සල කියන එක. ඒතර එයා ඒ අඳුරන් ඇවිල්ලා ඒ විදිහට රංගපාන. ඒ රංගපාන එක දිහා බලාගෙන ඉඳලා ඇගේ හිත්වල ඒ බඳු මව්වරුන් තුල මේ දරුවන් බිහි කිරීම වෙනුවෙන් ශරීරය හිත සකස් වෙනවා කියලා ගමියන් තුල විශ්වාසයක්. එහෙනම් මේ ගැමි විශ්වාස ජනමහරට ඇවිල්ලා තිනා ඒවලින් ප්‍රතිඵල ලැබකුවා තියෙන බව තමයි කියන්නේ. වෙනසෙන්න පුළුවන්. ඒ හින්දා හැමදේම හිතට කවන්නේ. ඒ හින්දා හිතට දේවල් බෙහෙත් කරලා වෙනස් වුණු අවස්ථා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි බොජ්ජංග සූත්‍ර කියලා අහන්නේ එහෙම කාරණයක් වගේ. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිශක්තිය දීලා තියෙන හිතට. මම ඒකට උදාහරණ දෙමේ වර්තමානයේදීම ඇවිල්ලා මම අතීතයට යනවා. බුද්ධ කාලයේදීම බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ මහකාශ්‍යප මහරහතන් වහන්සේ වරික විජිකුට පාර්වතයේ වැඩ ඉන කාලෙක මේ අවට පිපුණු විස ගස්වල මල් වල සුවඳ ආග්‍රාණය වෙලා ලෙඩ වුණා. අසනීප වුණා. මේ කොරෝනා වගේ කියලා මම ආයෙමත් හිතන්නේ. මේ වාතයෙන් එන ලෙඩ. ඉතින් දැඩිසේ ගිලන්නා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ බලන්න බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මේ හවස යාමේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මේ ලෙඩ බලන්න යන එකත් අපේ මේ ලංකා සංස්කෘතිය තියෙනවනේ වෛද්‍යතුමනි, කල්‍යාණ මිත්‍රවරුනි. ඉතින් මේ ලෙඩුන් බලන්න ගියාම ඒ ලෙඩාට ලෙඩ යාමතක වෙනවා. ඒ ලෙඩා එක කතා කරද්දී ඒ ගැන අවධානය යොමු කරනවා. ඒ වචන වලට ඇහුම්කන් දෙනවා. ඒ කරුණාවට, දයාවට, මෛත්‍රියට එහෙම සමහර මොනවා හරි අරගෙන යන්නේ. දැන් මේ තාක්ෂණය හරහා යනකොට ලෙඩ බලන්න එහෙම යන්න බෑ. ටෙලිෆෝනින් කතා කරලා එහෙම යන්න බෑ. හැබැයි ඉස්සර මොනවා හරි අරගෙන පළතුරු ටිකකේ ලෙඩට අවශ්‍ය දෙයක් අරගෙන ගියාම එයා තව ටික සතුටු වෙනවා. මේක ප්‍රමය බුදුරජාණන් වහන්සේ මොනවත් අරන් යන්න නැතුව ඇති. නමුත් උන්වහන්සේ වැඩම කළා මුගලන් මහරහතන් වහන්සේ බලනකින් අහන කච්චි තේ මොග්ගල්ලාන කමනීයන් කච්චි යාපනීයන් කච්චි දුක්ඛ වේදනා. ඔහොම මේ අනේ මුගලන් කියන නමම පාවිච්චි කරන මුගලන් හැමදරන්ගෙන් අහන ශාරීරිය හරි වේදනයිද පීඩයිද රිදෙනවද ඉවසන්න බැරිද? ඉතින් මුගලන් හැමදරොත් උත්තර දෙනානේ ඔ බුදුහාමුදුරනේ එහිමයි බුදුහාමුදුරනේ මට හරිම පීඩයි මගේ ශරීරය හරි වේදනයි මට මේක දරා ගන්න බෑ ඉවසන්න බෑ. එහෙනම් මුගලන් මං හැමදරන්නේ කියලා කියන මේ බෝධි අංග මේ ඥානේ වැඩෙන අංග මෙනෙහි කරන්න. සති සම්බොජ්ජංගෝකෝ මොග්ගල්ලාන මයා සම්මදක්කාත භාවිතා බහුලීකත. පාලි වැඩිය කියන්නේ මේ සිහිය මනවින් බොහෝ වශයෙන් නිරන්තරයෙන් භාවිත කළාම මේ ඥානේ වැඩෙනවා. ඒ ගැන මෙනෙහි කරන්න. ඊළඟට ධම්ම විචය, විරිය, පීති, පස්සද්දියම සමාධි උපේක්ඛා කියලා මේ හතක් ගැන කියනවනේ. මේ එකක් එකක් ගානේ කියලා දෙනවා. ඒ කියලා දෙන ධර්ම කාරණා ශ්‍රවණය කරපු මුගලන් හාමුදුරුවෝ අවසන් වෙනකොට මේ වේදනාව පහ වුණා කියලා කියන්නේ. මහාකාශ්‍යප මහරහතන් වහන්සේටත් එහෙමමයි. ඉතින් ඒකේ අනික් කාරණේ තමයි මට කියන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ දැඩිසේ ගිලන් වුණා. බුදුරජාණන් වහන්සේට සමන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණා මෙනෙහි කරගන්න අමතක වුණාම නෙමෙයි. මේ ලෙඩ වුණාම ශාරීරික වේදනාව ළඟදී අර හිත යටපත් වෙනවා. ඒ නිසා චුන්දහාමුදුර බුදුරජාණන් වහන්සේ බලන්න වැඩම කළා. වැඩම කරලා ආනෝ බුදුරජාණන් වහන්සේ යන්නේ බුදුහාමුදුරනේ ඇඟට අපහසුද කොහොමද ඉවස ගන්න අමාරුද? ඉතින් බුදුරජාණන් වහන්සේ තර විදියටම දේශනා කරනවා. අනේ ඔව් චුන්ද හරිම අමාරු මගේ ශරීරයේ හරිම වේසයි හරිම පීඩයි ඉවස ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉවසන්න බෑ බලන්න මේ ශාරීරික වේස කොච්චර අමාරුද කියලා. බුදු කෙනෙකුටත් එහෙමම මේ ශරීරයට රෝග ආපුවාම එතෙන්දි චුන්දහාමුදුරුව බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ අපිට සත්බුද්ධංග උගන්වලා තියෙනවානේ මේ මම ඒ කියපු කාරණා පොඩ බලන්න මන් දිගට අහන්න කියන්නේ නැහැ වෙලාව නිසා. ඒක සති සම්බොජ්ජංගෝ කෝ භන්ති ස්වාමීනි මේ සිහිය මනමින් ප්‍රගුණ කරන්න මනමින් භාවිත කරන්න. එවිට මේ වේදනාව නැති කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කාරණා හතම චුන්දහාමුදුරෝ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ අහගෙන ඉඳලා ඒක මෙනෙහි කරලා මේ වේදනාව සමනය වුණා කියලා සූත්‍රයේ සඳහන් වෙනවා. මට කියා ගන්න ඕන කාරණේ තමයි මේ මානසිකව දෙන බෙහෙත්. ඇත්තටම අපේ ජනවහරේ තිබුණා. දා බුද්ධ කාලයේ තිබුණා. ඒක අපේ ජනශෘතිවල ජනවහරට ඇවිල්ලා තිබුණා. ඒව අවශ්‍යමයි. අද දවසේ අපි ලෙඩුන් බලන්න යනවා කියලා කරන්නේ ඒකම තමයි. මනසට දෙන බෙහෙතක්. අපේ ඇසුර, අපේ කතාබහ, අපේ මොන ගැසීම් වලින් ලෙඩුන් සුවපත් කරන්න පුළුවන්.
මනසට දෙන බෙහෙතකින් ලෙඩුන් සුවපත් කරන්න පුළුවන්. අපේ ඇසුරෙන්, අපේ කතාබහෙන්, අපේ ආශ්‍රයෙන්. මං හිතන්නේ අවසාන වශයෙන් ඔබ වහන්සේ ප්‍රකාශ කරපු ඒ ඉතාමත් කෙටි පණිවිඩයත් සමග අපි මේ වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙනවා. නිල්ලඹ දේශනා ප්‍රකාශක මණ්ඩලය වෙනුවෙන් විශේෂ පුණ්‍යානුමෝදනා ඔබ වහන්සේට අපි පුද කරන්න කැමැති සියලු සංවිධායක මණ්ඩලයේ සියලු දෙනා වෙනුවෙන්. ඒ වගේම තමයි මේ වැඩසටහන වෙනුවෙන් පැය දෙකක් පුරාවට අපත් සමග සම්බන්ධ වුණු සියලුම පින්වතුන්ට පින්වතියන්ට අපේ පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරන්න කැමැති. ඒ වගේම තමයි අවසාන වශයෙන් අපි ආරාධනා කරනවා උත්සාහ කරලා බලමු අපේ උපුල් නිශාන්ත ගමගේ අපේ ගුරුතුමාට කිසියම් ආකාරයක කෙටි පණිවිඩයක් දෙන්න උත්සාහ කරමු. ඒත් සමග මේ වැඩසටහන අවසන් වෙනවා. අපි ලබන මාස පළවෙනි සෙනසුරාදා කියන 6 වෙනිදා හවස 3:00 මාර්ට ඔබත් සමග දැහැන් ගත වෙන්න පොරොන්දු වෙමින් අවසාන වශයෙන් ගුරුතුමන්ට ආරාධනා කරනවා. කණිවිඩයක් ලබා දෙන ලෙස
අද වැඩසටහන කමටහන් ඇහෙනවද දන්නේ?
ඇහෙනවා.
ඇහෙනවා. නම් හොඳයි. කමඨහන් පොතේබුණු දවසක් සංගීත වැඩසටහන මේ මොකදරුන්ගේ මෑණියන් වහන්සේ අපිට ගන්න ලැබුණා. අද වැඩසටහනේ ඉතාම වැදගත් මේ බණ කියලා කියන්නේ බේසක් බුදුරජාණන් වහන්සේ පිරිත් නෙමෙයි දේශනා කරේ, බණ දේශනා කරේ. හැබැයි ඒ බණ කායික ලෙඩවලටත් බේතක් වුණා, මානසික සාංශාරික රෝගයටත් බෙහෙතක් වුණා. ඉතින් අපිට බණ දිහා, ධර්මයේ දිහා බෙහෙතක් විදිහට බලන්න පුළුවන් නම් ඒ පණිවිඩේම අද වැඩසටහනින් ගත්තනම් හොඳටම ඇති. එතකොට මේ දහම කියන්නේ බෙහෙතක්. එය ගත යුතු නිශ්චිත වෙලාවක්, ඒ දවසක් නැහැ. අපේ හිත අපිට තේරෙනවා නම් දුර්වල වෙන බව, හිතින් වැටෙන බව, අන්න එතනදී අපිට සිහි වෙනවා නම් මේ වැටෙන හිත හදාගන්න මට තියෙන හොඳම බෙහෙත තමයි දහම කියලා. ඒ තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ඉතින් අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා පාලියෙන් කියලා හිත වැටෙන්න ඇරලා, හිත වැටුනහම වෙන විකල්ප හොයනවා නම් එතන ධම්මං සරණං ගච්ඡාමි වෙන්නේ නැහැ, ගලේ කෙටුවත්. ඉතින් අපි හිතේ කොටා ගමු මේ වැඩසටහනෙන් අපිට මේ දහම කියන්නේ හොඳ බෙහෙතක්. සියලුම බෙහෙත් වලට වැඩිය හොඳම බෙහෙත තමයි දහම, විශේෂයෙන් අපේ හිතට. ඉතින් මේ හිත වැටෙනවා, ඒක තමයි සාමාන්‍ය හිතක හැටි. හැබැයි වැටෙන්න නොදී අපිට නැවත නැකිටින්නට පුළුවන් මනසින්, ජීවිතයෙන් දහමත් එක්ක අපි ජීවත් වෙනවා නම්. මේ දහමත් එක්ක ජීවත් වීම තමයි භාවනාව කියන්නේ. එය ගෙදරදිත්, කුස්සියේදිත්, ආරෙදිත්, වැඩ කරන තැනදිත් තිබිය යුතුයි, භාවනා මධ්‍යස්ථානයක නොතිබුණත්. ඒ නිසා මේ වැඩසටහනට අපේ ගෞරවණීය ආරාධනයෙන් වැඩම කළ කල්‍යාණ මිත්‍ර ආචාර්ය පූජ්‍ය නාවලපිටියේ අනුරාධා සුධම්මිකා මෙහෙණින් වහන්සේ වහන්සේට නැවතත් භාවනා මධ්‍යස්ථානයේ වෙනුවෙන් නමස්කාර පූරක කෘතඥතාවය පිරිනමනවා. මෙවැනි තවත් වැඩසටහනකින් අපි කැමැති ඔබ වහන්සේට සවන් දෙන්න, ඉගෙන ගන්න. ඒ විවෘත ආරාධනයත් එහෙම තබමින් දින නැති විවෘත ආරාධනෙ. ඒ වගේම වෛද්‍ය මෙච්චිරි හේරත් මහත්මයාණෙනි, ඔබතුමා කවදත් බොහොම හිනා වෙලා හැමෝම සැහැල්ලුවටපත් කරමින් බොහොම ප්‍රියමනාප විදියට මේ වැඩසටහන මෙහෙව්වා. වැඩසටහන මෙහෙවෙනවා විතරක් නෙමෙයි, ඔබතුමා ජීවත් වෙන්නේ හුඟක් වෙලාවට හිනා වෙලා බොහොම සැහැල්ලුවෙන්. ඉතින් ඒ නිසා මේ එක පැත්තකින් හිතෙනවා මේ ඔබතුමාත් හොඳ මේ කමටහනක් කියලා කාටත්. ඔබතුමාටත් බොහොම පිං. ඔබතුමාගේ හැකියාව හරි වටිනවා, ඔබතුමාගේ කැපවීම හරි වටිනවා. මේ ස්වේච්ඡා කැපවීම අපේ හැම දිනාටම මේ ධර්ම දානයේ බෙදා දෙන්න. ඒ වගේම අපේ දේශනා ප්‍රකාශක මණ්ඩලයේ ස්වේච්ඡාවෙන් මේ කටයුතු සම්බන්ධීකරණය කරන සියලුම දෙනාගේ කැපවීමත් අගය කරමින්, සහභාගී වුණු කල්‍යාණ මිත්‍ර හැම දිනාටමත් පුණ්‍ය අනුමෝදනා කරමින් අපි සමුගනිමු. හැම දිනාටම සිතක් ශාන්තියක් යහපතක්ම වේවා.